ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද අපේ 97 වෙනි වැඩසටහන ආධුනික පිරිස සඳහා සතිමත් වීම පුහුණු කිරීමට සඳහා පවත්වනු ලබන 97 වෙනි වැඩසටහන මේ සඳහා නිස්සරණ වනයේ සහභාගී වන ගරුතර පූජ්‍යපාද ගාල්ලේ නම කීමට අවසරයි. ගාල්ලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේත් එමෙන්ම පූජ්‍යපාද හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේත් මේ වැඩසටහනට දෙපා නමස්කාර කර ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ සමගම අපහා සම්බන්ධව සිටින ඔබ සියලු දෙනාත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. මේ වැඩසටහනේ පළමුවෙන්ම තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් කරනු ලබන ධර්මදේශනාව. ඉන් අනතුරුව ඔබ විසින් ඉදිරිපත් කර ඇති වාර්තා ස්වාමින් වහන්සේට ඉදිරිපත් කර උපදෙස් ලබා ගැනීමටත්, එමෙන්ම අද සම්බන්ධ වෙන අයගෙන් වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමටත් තියෙනවා. ඉන් අනතුරුව අපේ වැඩසටහන අවසන් වෙනවා. දැන් මම ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්ම දේශනාව සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස.
හොඳයි, එම දිනාම ධර්ම දේශනාව සඳහා සූදානම් වෙලා සාදුකාරයක් පවත්වන්න.
සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අපි ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ ඇත්තටම කලින් වතාවේ මේ දේශනාව ම දිගුවක් විදිහට තමයි කල්පනා කරන්නේ. හැබැයි ඒක අලුත් අද ශ්‍රවණය කරන කෙනෙකුට ඒක බාධාවක් වෙන එකක් නැහැ. නමුත් අපි ගියවර දේශනා කරගත්ත මේ කතා කරන්න සාකච්ඡා කරන්න පටන් ගත්තේ සතර සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රිතව. ඉතින් එහිම දිගුවක් විදිහට තමයි අදත් දේශනාව කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ අපි වැඩසටහන සහ විශේෂයෙන්ම මේ නිස්සරණ වනය ආශ්‍රිතව ඒ වැඩසටහන් සතිපාසල ආදී වශයෙන් මේ ප්‍රධාන වශයෙන් මුල් කරගෙන මූලිකත්වය ලබා දී තියෙන බුදුපියාණන් වහන්සේගේ ඒ සතර සතිපට්ඨාන සූත්‍රය. ඒ කියන්නේ සිහිය පිටවීම, සති, සතිපට්ඨාන ආදී වශයෙන් සතිපාසල කියන වචනේ බිඳිලා ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට මේ සිහිය හතර සතිපට්ඨානය මුල් කරගෙනම තමයි මේ කටයුතු සිද්ධ වෙන නිසා ඉතින් එහි ප්‍රධානම කරුණු ගැබ් වෙලා තියෙන සූත්‍රය තමයි සතර සතිපට්ඨාන සූත්‍රය. ඒ නිසායි එක හොරගත්තේ. අත්‍තරම යම් බොහෝ කෙනෙකුට නැවත කලින් වරගෙන මතක් කරපු නිසා අහනවා නම් ඒ දින අප්‍රේල් 24 කියන දිනේ තමයි මමත් නවසවතාවක් අහලා බැලුව පොඩ්ඩක් මතක් කරගන්න මේ කාරණා. එතකොට තමයි දැක්කේ මේ අප්‍රේල් 24 තමයි කලින් වතාවේ දේශනාව තියෙන්නේ. එතකොට නිසන්වානේ වෙබ් එකේ තියෙනවා. ඒ වගේම මික්සෙල්ආර් එකෙත් ඒ ෂෝ රීල් කියන කොටසේ තියෙනවා. අප්‍රේල් 24 කියන ආධුනික වැඩසටහනේ තමයි යම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ තොරතුරු. ඉතින් මෙන්න මේ විදිහට අපි සතිපට්ඨානෙම තෝරගැනීමේදී එහිදී අපි යම් ප්‍රමාණයකට විස්තර වශයෙන් ගියවර අපි ඉදිරියට ගියා කායනුපස්සනාව කොට සම්බන්ධයෙන්. ඉතින් අදත් එහි තව අලුත් විස්තර එකතු කරගන්නයි සූදානම් වන්නේ. ඉතින් පින්වතුනි, මෙහි භාගතුන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භ කරමින් දේශනා කරන ඒකායන අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අස්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා ආරම්භයේදීම. මහණෙනි, මේ ඒකායන මාර්ගයයි සත්‍යාගේ විසුද්ධිය සඳහා තිබෙන්නේ. ශෝක පරිද්දව ශෝක පරිදේව සමතික්‍රමණය කිරීමට දුක් දොම්නස් අස්තංගමය කිරීමට ඥානයන් අධිගමනය කිරීමට නිර්වාණය සාක්ෂාත් කිරීමට යදිදං චත්තාරෝ කුමකින්ද සතිපට්ඨානයනි කියලා මෙන්න මේ විදිහට බුදුපියාණන් වහන්සේ පාරක් පෙන්නලා තියෙනවා. මේ පිළිවෙලක් වගේ නිකන් අදහසක් මෙන්න මේ 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 කාරණාත් මේ මගෙද සිද්ධ වෙනවා කියන කාරණේ පෙන්නනවා මේ සත්‍යයේ විසුද්ධිය. ඉතින් මෙන්න මේ කාරණය තමයි අපි මේ ඇත්ත වශයෙන්ම සිද්ධ කරන්නේ. අපි එකතු වෙලා මෙහෙම දෙනාම මේ උනන්දු වෙලා මේක ගැන පැහැදීම ඇති කරගෙන මේවා පිළිබඳ විමසලා අසලා ඒ කල්ද මිතුරන් ඇසුරු කරලා ඒ පිළිබඳව මේක සතිපට්ඨානේ වඩන විදිහ මේ කායන මාර්ගයේ කොහොමද ජීවිතය එකතු කරගන්නේ කියලා දැනගෙන ඒ හරහා ඒක එකතු කරගන්න පුහුණුවක් ලබමින් ඔන්න පෙළඹෙනවා එදිනෙදා ජීවිතේ කරන් මාන ධම්ම ප්‍රතිපදාව කියන මේ නිතර සිහිය පුරුදු කිරීම සඳහා. හරි ඔන්න ඔය ගුණාංග ටික තමයි ඔය ලැබෙන්නේ. ඒතකොට සතිපට්ඨාන සූත්‍රය කියලා එක අමුතු වෙනම එකක් නෙවෙයි ඕනෑම ධර්ම කාරණයක් ඕනෑම සූත්‍රයක මේ අඩංගු වන්නේ මෙහි. මොකද නිර්වාණය සාක්ෂාත් වෙනවා කියලා බුදු දානසය අවසානයේ මෙහි සඳහන් කරලා තියෙනවා. මේ සතිපට්ඨානෙ වැඩිම තුලින් එහෙනම් ඕනෑම සූත්‍රයක් ඕනෑම කාරණයක් ඕනෑම ධර්මස්කන්ධයක් 84,000 ධර්මස්කන්ධය තුළ කුමක් හෝ ධර්මස්කන්ධයක් ධර්මකාරණයක් නිවනට යොමු කරලා තිබේ නම් ඒ තුළ පින්වා හෝ පෙනී හෝ නොපෙනී සතර සතිපට්ඨානය අඩංගු විය යුතුමයි. වෙනත් ආකාරකින් කියනවා නම් මේ සතිපට්ඨානයම තමයි සිය පිහිටුවලා නිර්වාණය සාක්ෂාත් කිරීමම තමයි මේ අනිත් ධර්ම ස්කන්ධ හරහා අනිත් ධර්ම පරියායන් හරහා වෙනත් වෙනත් විදි වලින් පෙන්නලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ. යන්නේ කාරණේ තමයි අපි දැනගන්න. ඒ නිසා මේ වෙන වෙන මොන ආකාර ධර්ම කාරණා අපි අහලා තිබුණත් දැනගෙන තිබුණත් නිවනට මෙන්න මේකයි අදාළ කියලා දැනගෙන තියෙනවා. ආන් ඒ හැම එකක් තුළම මේ සතිපට්ඨාන හැමදා සිහිය පිහිටුවීම සිහියයි මූලිකත්වය ගන්නේ ගැබ් වෙලා තිබෙන්නට අවශ්‍යයි. එහෙ මෙහි සඳහන් ලබුදු කියනවා ඒකායන අයම් වික්‍රම ඒකායන මාර්ගයයි තිබෙන්නේ මහණෙනි විසුද්ධිය වෙනස සත්‍යයි. ඉතින් මෙන්න මේ මූලිකව මේ මුලින් බුදු පියාණන් වහන්සේ පෙන්නන කාරණේ තමයි අතහැරෙන්නේ සත්‍ය අපේ මනුස්සයන්. මොකද මේ විසුද්ධිය පිළිබඳව විවිධ ක්‍රමවලට හොයන්නට යෑම සත්‍යයේ විසුද්ධිය අපි අතරවිති සංසාරගත සත්‍යා සංසාරේ යන්නේ විසුද්ධිය ඒකායන මාර්ගයේ කරනගත්තු හේතු වෙන්නේ. යන්නේ විදිහට සංසාරේ ගත කරපු කල්ප කෝටි ගණන් කාලයේ ගත කරපු ජීවිත ලැබපු කේනම් සත්වයා එකවරම ඒකායන මාර්ගයට පැමිණිලා එකවරම මේ දුක් දොන්නස් දුරු කළා ශෝක පරිද්දව පරිදේවයන් දුරු කළා ඥානයන් පහළ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරන දේ කිරීම එකවරම වෙනවා කියන එක ටිකක් අපහසුයි තමයි. පුරුද්ද තියෙන්නේ මේ විසුද්ධිය බාහිරින් හොයන දේට. ඉතින් මෙන්න මේ විසුද්ධිය සෙවීම බාහිරයට දාන එක රළු වශයෙන් ගත්තොත් අපිට පේනවා පව් කරන අය සත්තු මරණ හොරකම් කරන කාමී වරදව හැසිරෙන බොරු කියන කේලම් පෞරුෂ වචන හිස් වචන කියමින් විසුද්ධිය හොයනවා. ආන්නේ සෙවීම වැරදි කියන කාරණය යම් කෙනෙකුට හොඳ මධ්‍යස්ථව සාමාන්‍ය ස්වාධීනව හිතලා ධර්මයක් අවශ්‍ය නැහැ ඒක තේරුම් ගන්න හැකියාවක් තියෙන හොඳ දේ කරොත් හොඳ වගේ මේ වැරදි කරොත් වැරදි විපාක ලැබෙන බව ඒ හිත දැවෙන හැටි ඒකට ඒ වගේ වැරදි දෙයක් කරන්න හිත ඇවිස්ස ගන්න සිද්ධ වෙන හැටි ආදී වශයෙන් කල්පනා කරොත් හොඳ තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි මෙහිදි කල්පනා කරන්න තියෙන දැනගන්න තියෙන්නේ මේ වගේ කටයුතු වලදී එහෙම නැත්නම් මේ එකායන මාර්ගයයි විසුද්ධියට තියෙන්නේ කියලා පිළිගත්තු ඒ සඳහා යොමු වෙච්ච පිරිසක් කොහොමද මේක මුල් තැනට ගන්නෙ කොහොමද මේ මේ කාරණේ මේ ඊළඟට ඉදිරියට ගෙනියන්නේ මොකද්ද වරදින්න තියෙන තැන් කියන කාරණේ තමයි මේ අපි තම තමන් විමසා බලන්නට අවශ්‍ය වෙන්නේ හරි ඇත්තටම අපි සිහි සතිමත් නම් එහෙම නැත්නම් අපි සිහිය වඩන වෙලාවේ සක්මණක පරියංකයක මේ වගේ මෙදිනදා වැඩක මොන සිහිය පවත්තන වෙලාවේ ඇත්තටම සත්‍යයගේ විසුද්ධිය පිණිස මොන වැඩ කරනවා කියලා සතිපට්ඨාන ඒකායන මාර්ගයේ පිළිගත්තු කෙනෙක්. හැබැයි අපිම අසතියටපත් වෙලා. එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් මොන සැපක් හොයන වෙලාවක් ඇහින්, කනින්, නාසින්, දිවෙන්, කයින්, මනසින් මොන ඒ තත්ත්වෙටපත් වෙලා. අන්න එතකොට අපි යන්න ඒකායන මාර්ගයට පිටුපහලා. අපි වෙන පැත්තකින් තමයි කරන්නේ. ඒක අපි තම තමන් තුළ අත්දකිනවා. තම තමන් සිහියෙන් ඉන්නකොට මේ අසතියට වැටෙන හැටි සතියට නැවතෙන හැටි මේ කාරණා තමන්ට හොඳට අත්දකින්න ලැබෙනවා. ඉතින් ඒකත් ලෝ ජයග්‍රහණය. ඒක තමයි ප්‍රධානම ජයග්‍රහණය. ඇත්තටම සිහිය පිටුවන් පැමිණි කෙනා විතරයි ඔහොම එකක් දන්නේ. අනිත් කෙනා දිගටම විසුද්ධිය හොයන්නේ බාහිරේ අසතිය. එහෙම නැත්තම් පිට පැත්තෙන් විසුද්ධිය නිතර හොයනවා. දෙයනාංශයෙන් නැත්තම් රජයෙන් එහෙම නැත්තම් දොස්තරගෙන් එහෙම නැත්තම් බැංකුවෙන් මේ ආදී වශයෙන් මේ සියල්ල පිටින් විසුද්ධිය හොයනවා. ඉතින් මේ කාරණය පිළිබඳව අද නම් ඉතාම හොඳට කැපී පෙනෙන ඉතා හොඳට ප්‍රසිද්ධ වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. මේ සතිමත් බව බුදු පියාණන්ගේ ධර්මය සිහිය කියන කාරණයට මුල් තැන නොදී ධර්මයට මුල් තැන නොදී කටයුතු කිරීම හරහා අධර්මය ඉදිරියෙන් තබාගෙන වැඩ කිරීම හරහා බාහිරයි සැප තියෙන්නේ කියලා කටයුතු කිරීම හරහා ඒ සඳහා ඉතා කාලාන්තරයක් ඇබ්බැහි වෙච්චා වූ සමාජයක් ඒ බාහිරින් සැපහිවීමමයි පිටින්මයි තියෙන සතුට කියලා පුරුදු වෙච්චා වූ දේශපාලන ක්‍රමයක පිටින්මයි හොයන්න තියෙන බාහිරේමයි සැප තියෙන්නේ දියව් කියලා බලාපොරොත්තු වෙනා වූ ජනතාව සිටින සමාජයක කුමක්ද සිද්ධ වෙන්නේ? මේ පිරිස අර බාහිරින් සැප දීම සඳහා පොරොන්දු වෙන. එහෙම නැත්නම් පොරොන්දු කරගන්න, තමන් විසින් පොරොන්දු කරගන්න කෙනෙක් ඔන්න ඉදිරියට තියාගන්න. ඉතින් අර කේනත් ඒ තමන් ආපු කාරණේ පැවැත්ම තියෙන්නේ මේ තමන්ව පත් කරපු පිරිස මත. තමන්ව මෙතෙන්ට ගෙන ආපු පිරිස මත. එහෙනම් තමන්ට අවශ්‍ය හොඳ නරකට වැඩිය, තමන් හිතන පතන හොඳ දෙයට වැඩිය අපි තමන්ට සිද්ධ වෙනවා අර ගිනාපු පිරිස සතුට කරලා පවත්තන්න. මොකද මේ ඉන්න ආසනේ අපිට ඒ පවැත්ම එහෙම නැත්නම් ඒ ඊළඟ පියවරට ඊළඟ දවසක් තවත් දවසකට වසරක මාසයකට ඉදිරියට යන්න මේක තියෙන්නට වෙනවා. එහෙම නැති වෙච්ච ගම අර ඉල්ලපු බාහිරින් සැප වෙන කණ්ඩායම මේක වෙනස් කරනවා. ඉතින් මේ නිසා මේ පැමිණි කෙනා හොයන්නේ බාහිරින් සැප. එයාත් අලුත් වෙනස් ස්වභාවයක් නැහැ. එකම ස්වභාවයෙන් හිත සත්ත්වසිත සත්වයා මේ ස්වභාවයෙන් මෙයාත් සැප හොයන්නේ බාහිරින්. එනවා ඒ සඳහා ඔන්න ඔන්න තියෙනා වූ ක්‍රමවේද තවන්න තියෙනේ හොරමෙර දූෂණ වංචා ඕන්න සිද්ධ කරමින් අන්න සැප ටික ලබනෝ. ඒ අතරේ අර පත් කරපු පිරිසගේ අවශ්‍යතා චුට්ට චුට්ටුන්න දීලා කරටලේ වගේ පෙන්නගෙන ඔන්න කටයුතු කරනවා. එන්න අසත්‍ය අධර්මය තුළ කටයුතු කිරීම සත්‍යාගය විසුද්ධිය තියෙන්නේ එළියේ. එහෙම නැත්තම් බාහිර කියලා ඔන්න වැඩ කිරීම. ඉතින් අන්න මේ විදිහට බලන් ගියාම දෙපිරිසම එක ගොඩේ ඉන්නේ. හෙයි පත් හොයන්නේ බාහිරේ. දෙවෙන්න මේ විදිහට කටයුතු කිරීම හරහා වුණ අධර්මයට මුල් තැන දිගටම අගාධය දක්වා යනවා. මේ අගාධය අපි කෙනෙමු යම් කෙනෙකුට හදන්න ඕනේ කියලා හරවන්න ඕනේ. එහෙනම් ඒ කායන මාර්ගයයි විශ්ව සත්‍යයයි සුද්ධිය කියලා පිළිගන්න වෙනවා. ඉතින් එහෙම පිළිගන්න තාක් යන්න වෙන්නේ අගාධයටමයි. පොඩි පොඩි පැලස්තර සුළු සුළු වෙනස්කම් රංග වේදිකාවේ නළු නිළියෝ වෙනස් වෙයි. හැබැයි යන්නේකම අගාධයට. ඇයි? හේතුව සත්‍යයේ විසුද්ධිය බාහිරින් හෙවීම, ධර්මයේ පිටුපෑම. බුදු පියාණන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ වූ වදනට එක බොරු කරන්න උත්සාහ කිරීම. එතකොට නොදැනීම අපිට සම්යම් කෙරුවා කියන්න පුළුවන්. ඉතින් ඒකේ සාපේට ලක් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහේ අත්දැකීමක් මේ හැමෝටම මේ ප්‍රසම් කාලය තුළ ඉතින් හොඳටම පැහැදිලි අත්දැකීම. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් ඔන්න උත්තරේ ලැබෙමින් තියෙනවාද දැන් ඒ කායන මාර්ගය මේ තමයි විසුද්ධිය කියලා වැඩ කිරෙනවාද නැද්ද? ඔච්චරයි. පිළිතුරක් ලැබෙනවා නම් ප්‍රශ්න උත්තරයක් එහෙම නැත්නම් අනාගතයේ යහපත් වීම පැහැදිලි බවක් පේන්න හෝ අහන්න තිබේ නම් එන්නේ ඉතර. එහෙම නැත්නම් මොන දේවල් ඒ සම්බන්ධ තර්ක විතර්ක කතා වා සිද්ධ කරත් ඒ සියල්ලම ගඟට කපපු ඉනි වගේ සම්ප්‍රප්පලාප පමණයි. යන්න එතනින් තමයි බුදු පියාණන් වහන්සේ දෙතිස් කතාවලට දේශපාලනය ඇතුළු කරලා තියෙන්නේ. රජවරු ගැන කතා කරන්න එපා ආදී වශයෙන්. ඇයි? මේ ඒ කායන මාර්ගයක් එහි සම්බන්ධයක් නැත්නම් මොන තරම් තර්කින් මොන විතර්කින් කතා කරත් ඒ තමන් දාගත්තු කණ්ණාඩි දෙක හරහා පේන දේ මතු කරන පැහැදිලි දැන් අපිට අත්දැකින්න තියෙන මේ මෑතක ඉසා මේ පැහැදිලිම දෙයක් තමයි මේ එකම පුද්ගලයා මේ අපි අතීතයේ වසරක් 34 යුද්ධ කාලේ දැකපු මේ අපේ රණවීරුවා අපේ ගැලවුම්කාරයා මුර දේවතාවෝ මේ වෙනකොට ඔන්න ඒ යම් මතයක් කන්නාලයක් දාපු වෙනකොට පේනු මේ අපේ හතුරා අපිව මර්ධනය කරන කෙනා අපිව අපේ පැත්තට තුවක් හුදි කරලා අපිව මරන්න ඉන්න යම පල්ලා විදිහට පේනවන්නේ වගේ ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවයෙන් මිදීම මේ තමයි සිද්ධ කරන්න තියෙන්නේ. මොකද මේ ස්වභාවය මේ තම තමන් තුළ තියෙන එකක්. මේ අරයා වැරදි මම හරි එයා වැරදි එකක් මේ තුළ නෑ. මේක තමයි මේ අපේ හිතේ වැඩ කරන හැටි කියන කාරණේ තමයි මේ තුලින් තේරුම් ගැනීමට තියෙන්නේ. මොකද ඒ කායන මාර්ගය සත්‍යාගේ විසුද්ධිය කියලා වැඩ නොකරන අවස්ථා අපේ ජීවිත තුළත් අපි අසතිමත් වෙලා ඉවත් වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට මේ කායන මාර්ගය පිළිබඳ භාගතුන් වහන්සේගේ දේශනාව මේ එහෙම විමස ගන්නකොට අපි එහි භාගතුන් වහන්සේ පෙන්නලා දෙනවා මේ මොනවද මේ සිහිය පිහිටුවීම සඳහා ක්‍රම කියලා. ඉතින් අපි දන්නවා සතර සතිපට්ඨානේ කායanupassana මුලින්ම වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියලා මේ කොටස් හතරක් තියෙනවා. ඉතින් මේ හතරෙන් ආරම්භය වශයෙන් මුලපිරීම වශයෙන් කායanupassanාව තමයි මුලට අපි පටන් ගන්න පුහුණු කරන්නේ. මේ පුහුණු කරනකොට ඒකම මේ සතර සතිපට්ඨානේම වැඩිගෙන යනවා. ඉතින් පින්වතුනි මේ විදිහට මේ සතර සතිපට්ඨාන පිළිබඳව යොමු වෙච්ච කෙනා මෙහි සඳහන් වෙලා තියෙනවා විද්‍යානවාද පෙන්ලා දීලා තියෙනවා මේ කායානුපස්සනාව කොටස් 14ක්. කොටස් කියන්නේ මේ 14 කොටසකින් කායානුපස්සනාව සම්පූර්ණ වෙනවා කියන එක නෙවෙයි. කොටස් 14ක් පෙන්ලා තියෙනවා. මේ පළවෙනි එක සඳහන් කරන මේ ආනාපාන සති භාවනාව. ඒක තමයි කායානුපස්සනාව වෙන්නේ. දෙවෙනි එක විදිහට නැවත වෙනවා. එහෙමත් නැත්නම් මහණෙනි මේ ඉරියාපත භාවනාව පුළුවන් කියලා මේ තවද මහණෙනි තවත් එකක් තියෙනවා. ඒකිනුත් කායානුපස්සනාව වඩන්න පුළුවන්. ඒ තමයි සති සම්පජඤ්ඤයට පුහුණු වීම කියලා පෙන්වනවා. මේ විදිහට මේ 14ක් පෙන්වන්නේ කොටස් 14කින් සත්‍යයි කායමේ කායනුපස්සනාව සම්පූර්ණ වෙනවා කියන එක නෙවෙයි. මේ එකක් මොකක් හරි යොදාගත්තොත් ඒ හරහා සිහිය වැඩි වීම සිද්ධ වෙනවා. ඒ තුලින් කායනුපස්සනාව තමන්ට වැඩෙනවා, සම්පූර්ණ වෙනවා. සතිපට්ඨාන හතර සතිපට්ඨානෙම වැඩෙනවා කියන කාරණය නිසා මේ 14 ක්‍රමයක් තියෙන එක එක කෙනෙකුට තමන් කැමති දේක් තෝරා ගැනීමට ඉඩ ලැබෙන විදිහට. ඉතින් මෙන්න මේ ඒ කොටස් 17 ආනාපාන සතිය, හුස්මට සිහිය පිහිටුවීම, හුස්මෙහි විස්තර බැලීම සඳහන් කරේ. හුස්මත් එක්ක සිහිය පිහිටවන කෙනා මොන ඒ ඇඟත් එක්ක ඇඟේ කොටසක් හුස්ම. ඒ හුස්ම ඇතුල් වෙන හැටි පිට වෙන හැටි ආදී වශයෙන් හොඳට අත්දකිනකොට අන්න මේ ඇඟේ කොටසක් ඒක මගේ මේ දැන් සිද්ධ වෙන දේ. මං ඉන්න තැන මම දැන් මෙතන හුස්ම ගනිමින් ඉන්න එක. දැන්නේ විදිහට මම දැන් මෙතනට පැමිණෙන විට උන සතර සතිපට්ඨාන නයිතුති. මගේ හුස්ම ඒක මේ දැන් වැටෙන්නේ මං ඉන්න තැන. ඉතින් මෙන්න මේ මම දැන් මෙතන ඉන්නවා කියන කාරණය තමයි 14 නැත්තම් සතර සතිපට්ඨානෙම ඉදිරියට යන්නේ. තමන් වර්තමානයේ මොකද්ද ලබන අරමුණ, ඒ අරමුණ පිළිබඳව දන්නවා නම් පැහැදිලිව මෙන්න මේකයි කියලා. දැන් මම ඉදිරිපත් වෙලා ඉන්නේ මෙන්න මේ අරමුණටයි කියලා දන්නවා නම් හොඳ සිහිය. ඒක මේ මට වෙන දෙයක්. ඒක මේ දැන් සිද්ධ වෙන වර්තමානයේ මං ඉන්න තැන. ඒක දන්නවා. ආන්න එහෙම යනකොට තමයි සිහිය වර්ධනයක් තියෙන්නේ. සිහිය කියලා කියන්න පුළුවන්. අසිහියටපත් වෙන්නේ මං ගැන නෙවෙයි වෙන කෙනෙක් ගැන. මේ දැන් නෙවෙයි වෙන වෙලාවල් ගැන, ඊයේ හෙට ගැන, මෙතන ඉන්නවා නෙවෙයි වෙන තැන් ගැන හිත හිත. ඒ පිළිබඳව කටයුතු සම්පාදනය කරමින් ඒවා මැත්තේම ඉඳීම. අන්න අසිහියට වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ හඳුනගන්නේ මේ වගේ පුහුණුව ලබන කෙනා. නොදන්න කෙනා සදා අසතිය සහ ඒ බාහිරින් හැවීමේ ක්‍රියාවලියේ යෙදීමින් ගත කරනවා. ඒකින්ම දුකෙන් දුකටපත් වෙමින් බයි තාවකාලික මේ වෙලාවේ සතුට ලැබමින් ලැබමින් සැපයි කියලා හිතාගෙන සංඥා විපල්යාසින් වැරදි විදිහට පෙන්වා ගනිමින් දුකෙන් දුකටම යන්නේ. ඒක සැපක් කියලා හිතාගත්තු මායා ලෝකේ කොන ගත කරන්න වෙනවා. ඉතින් මෙන්න මේ ගතිය තමයි අපි කලා ගන්න බුදුපෑමස අපිට පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ ඇඟත් එක්ක ඉන්න ඇඟ වාරුව කරගන්න අඩයක් කරගන්න ආහන ඒකත් එක්ක ඉන්න කෙනා ඔන්න තමන්ට ටික ටික සිහිය වැඩෙන්න වැඩෙන්න මේ ඇඟ පිළිබඳව තීරෙන ඇඟත් එක වර්තමානයේ රැඳී ඉන්න ඔන්න තමන් තේරුම් ගන්නවා මේ යථා ස්වභාවයන්. ඇඟත් එක්ක ඉන්නකොට ඔන්න හිත දුවනවා, සද්ද වලට යන හැටි, මතක් වෙනේ වට යන හැටි, රිදෙනේ වෙන හැටි, නිදිමත එන හැටි. මෙන්න මේවා මුලදී ඔන්න බාධා විදිහට හඳුන ගන්නවා. පිට ගියා කියලා හඳුන ගන්නවා. නැවත කයට ගැනීම හුරු කරනවා. අන්න සිහිය වර්ධනය වුණා කියලා හඳුන ගන්නවා. මේ විදිහට යනකොට වර්තමානයේ සිත පිහිටන්න මේ කය උදව් කරනවා. සද්දෙකට ගියා මේ බව දැනගන්නවා. මේ බව දන්නේ නැහැ අසතිමත් කෙනා. සද්දෙට ගියා එහි සැප දුක මැත්තේ උන්න දුකට ඒ හරහා යන නැවත සොයමින් සොයමින් ඒ සද්දෙට එක්ක තරහ ගන්නවා. ඒ සද්දෙට ඔන ආස වෙලා දිගට යනවා. රිදෙන එකක් ඒ මැත්තේ යනවා. හේතුව මේ රිදෙනවා මේ වේදනාවක් කියලා දන්නේ නැහැ. දන්නවනම් සිහිය මේ සද්දයක් කියලා දන්නවනම් සිහිය. එහෙම කෙනා හරි මැත්තේ ඇදී යෑම කරන්නේ නැහැ. යන්නේ බව තමයි මේ සිහිය පිහිටවන්න කෙනාට තේරුම් ගන්න ලැබෙන්නේ, අත්දකින්න ලැබෙන්නේ. එයා මොකක් හරි සිතුවිල්ල මතක් වුණා, මේ සිතුවිල්ල කියලා යම් වෙලාවකදී හරි පොඩ්ඩක් පහුවෙලා හරි කෙල්ලිලා ගිහිල්ලා හරි තේරුම් ගන්නවා. අන්න එතනදී නැවත කයට එීමක් ඔන්න සිද්ධ වෙනවා. අර ගමන් එල්ලිලා ගිය ඒ සිතුවිලි ඕජාවෙන් යම් ප්‍රමාණයකට මිදෙනවා. මෙන්න මේ පුරුද්ද තුල ටික ටික සිහිය වැඩෙනකොට මේ සද්දේ උනත් දැන් මෙතන සිහියෙන් අහනවා මම දැන් මේ සද්දේ අහමින් ඉන්නේ කියන සිහිය ඇති වෙන්න අවස්ථාවක් එනවා. ඒක පටන් ගන්නකොට කරන්න අපහසු විෂණ ඇකද ඇරල්ල ඒ ඔස්සේ ඇදිල ෑම පුරුද්ධක් කරගත්තු ජීවිතයක් සංසාරයක් තියෙන් ඒක කඩන ක්‍රමේ තමයි මේ ගත්ත එක්ක තියලා සිහිවර්ධනය කරන වැරදින වෙච්ච සිහියකටම සද්ද වර්තමාන මේ දැන් අහන එක මම දැන් මේ අහනවා සද්ද මම දැන් මේ හිතනවා මම දැන් මේ විඳිනවා වේදනාවක් සැප දුක් අදුක් සුඛ විදිහට මේ තමන් ඒ පිළිබඳව අවබෝධ කරගන්න ඔන්න පුළුවන් වෙන වර්තමානයේ පිළිබඳව වර්තමානයේ එළඹෙන්න හැකියාව ලැබෙනවා ඒ සඳහා තමයි මේ සතිපට්ඨානය කියන වාරුව එහෙම නැත්නම් පලංචි තියෙන්නේ මේ පලංචිය උදව් කරගෙන අපි සතිවිය කියන ගොඩනැගිල්ල තමයි සකස් කරන්නේ සකස් කිරීම කළ යුත්තේ සතිය කියන කාරණය තමයි සතියයි වැඩින්න ඕන නැතුව මේ පලංචිය රැකගෙන ඉදීම හෝ පලංචිය පිළිබඳව හද හැමදාම තියෙන පැවැත්මක් ගැන එකක් නෙවෙයි පලංචිය ගලවන්න වෙන පලංචියෙන් ඉවත් වෙන්න වෙන දවසක ගොඩනැගිල්ල ඒ අවශ්‍ය මට්ටමට සම්පූර්ණ වුණාම ඒ නිසා හැබැයි එතකම් පලංචි ඉවත් කරන්න බෑ පලංචියේ ඉඳගෙන තමයි මේ ප්‍රධානම වැඩේ කරන්නේ. එතකොට පලංචිය නැතුවම බෑ. ඒ නිසා කය මුලදී තියෙන්නට ඕනේ. කය පිළිවන් සීක පවත් ගන්නට ඕනේ. නැවත නැවත කයට එන ගතිය හුරු කරන්නට වෙනවා. එහෙම හුරු කරනකොට අන්න ක්‍රමයෙන් ගොඩ නැගිල්ල සතිය වර්ධනය සිද්ධ වෙනවා. සිද්ධ වුණාම ඔන්න සතියේම Tamanටම තේරෙනවා ඔන්න දැන් සක්මන කරනකොට ඔන්න දැන් මේ හිතන්නම ඕනේ නෑ නේ මේ වම දකුණ කියලා අඩිය තියෙනකොට හිතෙන් වම හිතෙන් දකුණ කියකිය කියා ගන්න ඕනේ නෑ වම තියනකොට වම බව දැනෙනවා දකුණ තියනකොට දකුණ කකුල කියලා දැනෙනවා අන්න මේ දැනීමත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් එතකොට ක්‍රමක වෙන ඕන ගොඩ නැගිල්ල හැදෙනවා අර පලංචිය නිසා හැදෙනවා ගොඩ නැගිල්ල ඉදිරියට කියන්නේ කාරණේ තමන්ට ඒකත් හැබැයි සිහියටම තමයි තමන්ට තේරෙන්නේ තමන්මයි තේරුම් ගන්න හේතුව මේ මූලික කරුණු අනුව තමන් සිහිය වඩන්න යොමු වෙච්ච නිසා එහෙම නැතුව මේ සතිපට්ඨාන සූත්‍රය අධ්‍යයනය කරමින් ඉන්න කෙනෙක්ට එහෙම නැත්තම් මේක කටපාඩම් කරන කෙනෙක්ට එහෙම නැත්තම් මේක දිගේ අරගෙන තවත් කෙනෙකුට කියලා දෙමින් ඉන්න කෙනෙක්ට ඒක සිද්ධ වෙන්නේ නේ සිද්ධ වෙන්න නම් එයා සතියට බැස ගන්න ඕනේ. පලංචිය හඳුනගෙන ගේ හදන්න පටන් ගන්න. එහෙම පටන් ගත්තොත් පටන් ගත්ත කෙනාට ඔන්න පුළුවන් මේ දැනගන්න ඕන කාරණා උපකාර කරගන්න. එහෙනම් මෙහිම සඳහන් වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ ගමන් කරන විදිහ හරි කියන ඒ උදව්ව ලබා ගන්න පුළුවන් මේ හරහා. ඇරෙන්න මේවා මෙනෙහි කිරීම හෝ මේවා තුල මේ පොත්වල තියෙන කාරණා පිළිබඳව දැනුවත් වීම හෝ කටපාඩම් කිරීම හරහා ඒ විසුද්ධිය සාක්ෂාත් වෙන්නේ නැහැ. විසුද්ධිය සාක්ෂාත් වීමට සුත්තමේ ඥාන මේක මේ පිළිබඳව අසහා සිටීම අවශ්‍යයි. ඊට මේ චින්තාමේ ඥාන මේ විදිහට හිතලා මිනිහි කරලා මේක ඔය විදිහට අහලා විතරක් කටපාඩම් කරලා විතරක් මදි කරන්නත් ඕනේ කියලා අන්න හිත මෙනෙහි කිරීමක් තමයි කරගන්න චින්තාමේ ඥාන ඒත් අවශ්‍යයි. ඒ දෙකම තරමයි. මේක කීමට බැසගන්න කරලා දරින්නා වූ අත්දැකීම මෙන්න සිහිය මෙන්න සිහියවත් තුලා ඔන්න මම දැන් විසුද්ධියෙන් ඒ කායන මාර්ගය කියලා පිළිගන්නේ නැති මට්ටමේ දැන් හිත දෙන්නේ කියලා ඔන්න තමන්ටම තේරෙනවා. අසතිය සතියට වැටෙන හැටි අන්න අත්දකින්න භාවනාමේ ඥාන කියලා. අන්න මේ තුනම තේන්නට ඕන අවබෝධය සම්පූර්ණ වෙන්නට. එකකින් දෙකකින් වෙන්නේ නැහැ. බෞද්ධ මාසි දේශනා කරා නම් ධර්මයේ ඒ ආකාරමයි වෙනසක් නැහැ. ඒක අපිට වෙනස් කරන්න බෑ. නමුදු පියන වාසියේ වචනය ඒකාන්ත. එහෙනම් බුදු පියන වාසියේ දේශනා කරන මේ ඥාන තුනම වශයෙන් චින්තාමය භාවනාව. එහෙනම් තුනම කරන්න තුනම ලබන්නට. මේ භාවනාවේ කොටස තමයි මේ සතියේ විශේෂ වශයෙන් කරලා දෙන්නේ. මේ ෘතමේ චින්තාමයට රැවටිච්ච භාවනා ලෝකයක් තියෙන කාලෙක. ෘතමේ චින්තාමය මැති ඒ තමයි භාවනාමය ඥාන කියලා හිතාගෙන ෘතමේ චින්තාමයට මුල් තැන දීපු ලෝකයක්. ඒ හරහා මනසට මුල් තැන දීපු මනස විසින් හදන මනස් ඝාතවලට මුල් තැන දීපු ඒවම මුලට අරන් ඒව පිළිබඳවම මෙනෙහි කරමින් ඒව පිළිබඳ කතා කරමින් ඒව පිළිබඳව උඩ තියමින් ඒවම අගය කරමින් යන ලෝකික භාවනා ලෝකෙක විශේෂයෙන්ම සතිය කියන සරලදී මම දැන් මෙතන මියගත් එක්ක වැඩ කිරීම හරහා වැඩෙන සතිපට්ඨානය පිළිබඳව යොමු වීම ඉතා දුර්ලභයි, ඉතා අපහසුය. ඇයි? අරවා හරි රසවත්. ප්‍රථමයෙන් තාමේ කොටස් දෙකට ඒක දෙක භාවනාමය කියලා හිතාගත්තොත් භාවනාමයට අඩිය තියන්න බැරි වෙනවා. දැන් සතිය හරහා මේ ලබන අත්දැකීම වලට යොමු වෙන්නට හිත මැලි වෙනවා එහෙම කෙනෙක්. හේතුව එයා වැරදි වැටහීමකින් ඒක දෘෂ්ටියක් බවට පත් වෙනවා, මිත්‍යා දෘෂ්ටියක්. බුදු පියාණන් වහන්සේගේ ධර්මයට පිටුපෑම නිසා. ඉතින් අන්න ඒ වගේ මේක ඇතුලේ තියෙනා වූ කාරණා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තේරුම් ගැනීමක් කරන්නට වෙන්නේත් කරගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම බැසගත්ත කෙනෙකුට පමණයි. සිහිය පිහිටවන්න පටන් ගත්ත කෙනෙකුට, සිහිය යම් ප්‍රමාණයක වැඩිච්ච කෙනෙක්ට. එහෙම නැත්නම් යම් පුළුවන් යම් වූ පෙර පිනක් තියෙන පෙර දැක්ම කලින් දකින්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යස්ථවයමක් බලන්න පුළුවන් වූ හිතක් තියෙන කෙනෙකුට ඒක නිකම් ලැබීම හරි දුර්ලභයි. නමුත් යොමු වුණොත් කෙනෙක් සිය වඩන්න මෙයාට නම් තේරුම් ගන්න ඉඩක් තියෙනවා සියල් දෙනාටම. හැබැයි වෙනවා කියන එකක් නම් ඉතින් මෙන්න මේ විදිහට සඳහන් වුණා වූ මේ සතිපට්ඨාන. ඉතින් අපි කතා කරගෙන යමින් සිටියේ මේ කාය අනුපස්සනාවේ එමේ හුස්මත් එක්ක කටයුතු කිරීම. ඉතින් බුදු පියාණන් වහන්සේ එහි අපි කීය වරක් කතා කරා පෙන්නලා තියෙනවා ඒක වැඩෙන විදිහේ දල සටහනකින් නැත්තම් ප්‍රධාන මෙන්න මේ තැන් ටිකක් හුස්මත් එක්ක ඉන්නකොට මේ යම් කෙනෙක්ට හුස්මේ දීර්ඝ කොට තේරෙන්න ගන්නවා ඒක දැනගෙනයි ඒ කටයුතු වෙන්නේ. හුස්ම ඔන්න ගෙවෙන්න යනකොට හුස්ම ඒ පිළිබඳව දන්නව දැන් ඉස්සෙල්ල තරම් රළු නෑ කියලා ඒ පිළිබඳව තීරුම් ගන්නවා මේ කටයුත්තේ දෙමින් ඉන්නකොට. ඔන්න ඊළානතුරුව මේක මගේ ඇතුළ තමන්ගේ හුස්ම එහෙම නැත්නම් බාහිර විදිහට පේනින්න ගන්නවා මේ සිහියට හසු වෙනවා. සිහිය වැඩෙන්න වැඩෙන්න මේ විදිහට තේරෙන්න ගන්නවා. සමහර විට හුස්ම සංසිඳෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ හුස්ම දැනෙන්නේ නැහැ වගේ ස්වභාවයක් තමයි ඊට පස්සේ තේරෙන්නේ. මේ විදිහට මේක වෙනස්කම් දකින්න. ඉතින් මේ වෙනස් වීම පිළිගන්නට වෙනවා. මේ වෙනස් වීමට අපි සමනි කැමති නැහැ. අන්න අර සවිසුද්ධිය බාහිරින් හොයපු පුරුද්ද නිසා. හැබැයි මේ කායන මාර්ගය සුද්ධිය කියන කෙනා ඒ පිළිබඳව අදාහගත්ත කෙනාට උන ධර්මය බුදු පියාණන්ගේ ධර්මයේ මේකයි. මේ පටන් ගත්තරලු මොන්න දැන් වෙනකොට නෑ. දැන් මම අවධානයෙන් ඉන්නේ පරිලින් විදියටම එන්නත ඊටත් වැඩි අවධානයෙන් ඉන්න. හැබැයි හුස්ම සියුම් කමන්නේ. මේක තමයි ධර්මය, මේක තමයි තේරුම් ගන්න තියෙන්නේ කියලා හොඳට බලාගෙන ඉන්න වර්තමානයේ සතිමත්. අන්න එහෙම කෙනාට ඊළඟ කොටස් විදිහට මේ ඇතිවීම තැන් තැන්වල ඇති වෙන හැටි සම්පද චංචල එහෙම නැත්නම් හුස්ම මාපව ඇති වෙන හැටි නැත්නම් සද්දයක් මතුවෙලා ඇති වෙන හැටි, රිදෙනයක් මතුවෙන හැටි, හිතන එකක් පිටවිල්ල මතුවෙලා එන හැටි, ඔව් නිදි මතකට හිත යොමු වෙලා යන හැටි ඔන්න මතුවෙනවා පේනවා. ඒ වගේ ඔන්න නිදි මතක් ඉවර වෙන හැටි, ඒ වගේ සද්දයක් ඕන් ඉවරලා ඊළඟ එකට මාරු වෙන හැටි, හුස්ම ඉවර වෙලා ඔන්න පිටවිල්ලකට මාරු වෙන හැටි, මේ විදිහට ඔන්න ඉවර වෙන හැටි ටික ටික පේන්න ගන්නවා. මෙන්න මේ විදිහට ඇති වෙන හැටි නැති වෙන හැටි ඒ වේගෙන් ඔන්න ගොජයක් වගේ මේ දේවල් ඔන්න මතුවෙන්න ගන්න. හැබැයි මේ වෙනකොටත් ඉතින් අර කාරණේම අදාහ ගන්න වෙනවා. මේ හැම තැනදීම ආයෙ මතුවෙලා එනවා. විසුද්ධිය මේක නෙවෙයි. විසුද්ධිය තියෙන්නේ මේ කාය මාර්ගෙ නෙවෙයි කියන පුරුද්ද ඔන්න එනවා. ඇවිල්ලා බය ඇති කරනවා. මේකෙන් අයින් කරන්න හිතනවා. අලුත් දෙයකට යන්න හිතනවා. නමුත් අපි අදාහගෙන අන්න එතන ශ්‍රද්ධාව පවත්තරින බලාගෙන ඉන්න අවධානය බලාගෙන ඉන්නකොට ඔන්න තමන්ට ධර්මතා ක්‍රමක්‍රමයෙන් වැටෙනවා. දැන් මේ කාරණා හරහම මේ පටන් ගන්න එක නෙමෙයි දැන් මෙන්න මේ ටිකට වෙනස් වුනේ හැටි. මේ ඉන්න අරමුණක ඊළඟට පයින් හැටි මේ වෙනස් වීම කියලා යම් කිසි අදහසක් ඔන්න එන අනිත්‍ය ගතිය පිළිබඳ. එහෙනම් මේ අනිත්‍ය දේව අනිත්‍ය මේ විදිහට අස්පන අපිට අදකින්නකොට මේක අපි පටන් ගත්තේ හුස්ම බලන්න කායන වස්නාව කරන්න කියලා. අනේ මේක දුවන හැටි කියලා අනේ මේක නේ මම මේ මමයි කියලා හිතන් ඉන්නේ. මේක මහා දුකක් කියන කාරණේ අදහසක් එනවා ඒකට. මේ මොහොතේ. දැන් මේකට මම කියා ගන්නවද? මම කිව්වේ මේ දවස් මෙච්චර කාලයක් මේ මේකට නේද? මෙහෙම මෙහෙව වෙනස් වෙන මේ මොහොතක් පාසා පැන පැන යන දෙයක්කට නේද මේ මම කියලා ගත්තේ? කියන අදහසක් එනවා. මේ විදිහට මොහොතක සමහරට මොහොතකට මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අදහසක් එන්න. මොකද ධර්මයේ ඉන්න නිසා ධර්මයේ කියන්නේම මේ ත්‍රිලක්ෂණය පෙන්වන දෙයක් නිසා. හැබැයි ඒ සඳහා සිහිය තිබුණොත් පමණයි. සත්‍යයේ විසුද්ධියයි ඒකාය මාර්ගයට අදහන වෙලාවට විතරයි මේ කාරණය තේරෙන්නේ. යන්නේ විදිහට තවත් ඉදිරියට යනකොට ඔන්න කිනෙකුට පුළුවන් වෙනවා මේ භාගතුන් වහන්සේ පෙන්නලා තිනවා ඒක පාලියේ සඳහන් වෙලා තියෙන අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතාවෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති ඒවම්පි වික්ක වේවි වූ කායේ කායානුපස්සී විහෙරති. මෙන්න මේ විදිහට කයත් එක්ක පවත්තා ප්‍රයත්වා වූ සිහිය පිහිටි කෙනා ඒ සිහිය ඥානය පිණිසමයි පවතින්නේ. ලෝකයත් එක්ක ඇලිච්ච නැති අනිශ්චිත ස්වභාවයකයි මේ වෙලාවට පවතින්නේ. කිසිම දෙයක් ලෝකයේ තියෙන දේවල් උපාදානයක් අල්ලා ගැනීමක් මේ වෙලාවේ නොකරයි කියලා ඔන්න භාගතුන් වහන්සේ පෙන්නනවා. අන්න එහෙමයි භික්ෂුනි කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ ස්වභාවයෙන් ඔන්න කෙනෙකුට එන්න පුළුවන් එක මොහොතින් බෑ. කාල අර සඳහන් කර විදිහ උස්මත් එක්ක ඉඳලා ගෙවන් කරලා බය වෙලා ආපහු සද්ද වලට ගිහිල්ලා ආපස්සට වැටිලා ආපහු කයට හිත අරගෙන පිට ගිහිල්ලා නැවත අරගෙන මේ විදිහ වර්ධනය කරපු කෙනා අර සරලු උස්ම ගෙවන් කරලා ඔන්න සියුම් උස්ම මත වෙලා ඊට පස්සේ කැඩි කැඩි බිනි බිරි යන ස්වභාවයට සිහිය පවත්තලා මේවා දැක් දැකලා ඒවට බය වෙලා නැවත ඒවා පිළිබඳව වීරිය අරගෙන පුහුණුව නිත ලබලා ඔන්න විදිහට අර ග්‍රීස් ගහේ යනවා වගේ ඉස්සර වැටි වැටුණාට ග්‍රීස් ටික ගෙවිලා ටික ටික යන්න පහසුව ලබා දෙන්න බල කොඩිය ගන්න තැනකට යන්න ගතියක් ඇති වෙනවා. අන්න ඒ විදිහට පැහැදිලි බවක් ඇති වුණාම අනේ අනිශ්චිත වාසය කරනවා කියලා පාඩියලා සැපට ඉන්නවා. ඉන්න බව දන්නවා එච්චරයි. අන්න ඒ වෙලාවේ ලෝකෙත් නැහැ. ඇහෙන් එන ලෝකෙත් නැහැ. කනෙන් හැදෙන ලෝකෙත් නැහැ. විනාසී ලෝකෙත් නෑ, ඇඟෙන් හදන ලෝකෙත් නෑ, හිතෙන් හදාගත්තු ලෝකෙත් නෑ. අන්න සපය ලබන කයෙහි කය අනුව බලමින් වාසය කරනවා කියලා මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ පෙන්නලා දෙනවා. එතකන් අපිට නියම කයෙහි කය අනුව වැලීමක් කරන්න වෙන්නේ නැහැ. මොකද මේ ලෝකෙත් එක්ක වැටෙමින් ලෝකෙන් නැවත මොහොතකට මිදෙමින් වගේ තමයි මේ ගමන යන්නේ. සක්මනේ දුවම දකුණ වශයෙන් ගමන් කරනවා. නමුත් ලෝකෙට නැවත යනවා, ඇලෙනවා. උපාදීයති උපාදාන සිද්ධ වෙනවා. රූප වේදන ශබ්ද ඇහෙනදී ඔය විදියට මතක් වෙනේවට යමින් තමයි කරන්නේ. හැබැයි ටික ටික වම දකුණ කියලා හිමිනෙහි කරන්න ඕනේ නැහැ. දැනගෙන ඕනේ නැහැ නෝ. දැන් ගෑවෙනවා වම දැන්නවා. වම තියෙනකොට කකුලට දැනෙනදී යටිපතුලට ඇඟට දකුණ බව දැනගෙන කකුණු දකුණු පැත්ත හෙලවෙන හැටි දකුණු කොටස දකුණු පාදයේ ඇදෙන හැටි ඔස මේකේ මුලින් වැදෙන තැන් හදි වශයෙන් විස්තර හොඳට බලමින් ඔන්න ඉදිරියට යනවා. එහෙම යන කෙනාට ඔන්න වම දකුණ කියලා මෙනෙහි කරන්න ඕනෙත් නැහැ, දැනගන්නෙත් නැහැ. ඔන්න දැන් ඇවිදිනවා කියලා දන්නවා. මේ ඇවිදීම පිළිබඳව අදහස් තියෙන තාක් දැනෙන බව දැනවත් වෙන්නේ යන වර්තමානයේ. හයත් එක්ක ඇවිදීම ඉන්නේ, ඇවිදීමේ නිමග්න වෙලා. ඔන්න සමහර විට ඒකත් දැනෙන්නේ නැහැ. දැන් නිකන් හිතවිල්ලක් ආවත්, සත්‍යයක් ආවත්, ඇවිදින එක ආවත්, ඇඟ දැනුණත් මේ ඔක්කොම එක වගේ. නැති නැති වෙන හැටි, ඒ වෙලාවේ නැති වෙන හැටි, මේ වේගේ මාරු වීම ගොඩියක් වගේ ඔන්න සිද්ධ වෙනවා. ඔහේ ඇවිදීම කියලනෝ කවුද කියලා දන්නේ නැහැ. ඒක නිකන් මේ ඇවිදීලා දිහා බලන් ඉන්න ස්වභාවයක් ඔන්න Tamanට වැටහෙනවා. යන්නේ විදිහට ගත කරනකොට අපි මන ලෝකේ ඇත්තලා ඔහේ ඇවිදිනවා. ඇවිදීමක් තියෙනවා, ඇවිදින්නේ නැහැ. එකක් මන ප්‍රබෝ කෙනෙක් වගේ ඔන්න ලස්සනට සිද්ධ වී කියනවා. ඉතින් මෙන්න මේ විදිහට තමන් අත්දකින්නවා තමන්ගේ සිහිය වැඩි වීම, සතිපට්ඨානෙ වැඩි වීම, ඒකායන මාර්ගය වැඩීම විසුද්ධිය සාක්ෂාත් වීමේ මොහොතක් මේ මොහොත ලැබෙනවා. තමන් ඒ මොහොතට විසුද්ධ වෙලා ලෝකේ නියම සැපය ලැබිලා. ඒ ලෝකේ හදාගත්තේ අර අසහිය නිසානේ. අර මේ පංචේන්ද්‍රිය තුලින් ආපු අරමුණු හරහා ඒව ඇත්තයි කියලා ඒවට පිට හිත ගියාම ඒවා ඇත්තයි එහෙම දේවල් තියෙනවා කියලා අල්ලගත්තු දේ හරහා සතිය නිසා ඒවයින් ලෝකේ මම ආවෙම ජීවත් වෙනවා. නමුත් මෙහිදී බුදු පියාණන් වහන්සේ පිහිට ලැබිලා උන්වහන්සේගේ ධර්මයේ තුල අපි හැසිරෙනකොට අපිට තේරුම් ගන්න ටික ටික ඕක නියම ලෝකෙ නෙමෙයි. ඔක මිදීමක් තියෙනවා මොහොතකට හරි මෙහෙම අත්දකින්නවා. එහෙනම් කයෙහි කය අනුව බලමින් වාසය කිරීමක් ඇත. ඒ තුල මේ ලෝකයේ තියෙන ඇලීම ලෝකයට මේ තුලේ තියෙන ඇලීම නැත. ඒක නැති වෙලාවට මමෙකුත් නැහැ. මම තියෙන්නේ අර ලෝකේ එක්ක වැඩ කරන ඇලිච්ච වෙලාවේ කියලා ඔන්න තමන්ට අදහසක් පැහැදිලි බව ඇති වෙනවා. ඒක වෙන්නේ සිහිය නිසා. ඉතින් මේ කාරණාවල උනත් තමන් මේවා දකින්න කෙනා උනත් මේ හිදිස් පටලැවීම තවම තියෙනවා. මොහොතක් මොහොතක් පාසා ලබන මේ තදංග නිබුතිදාන මොහොතකට ලබන නිර්වාණය ලැබුවා. ඒක දිගට පවත්වාගෙන අඩි දෙක තුනක් තව ඉදිරියට සිහිය තියලා හුස්ම දෙක තුනක් තියාගත්තු කෙනෙක් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් නිර්වාණය අත්දකිනවා. හැබැයි මේක දිගට පුහුණු කරොත් තමයි සමුච්ඡේද වශයෙන්ම මම කෙලෙස් ප්‍රහාණය කරලා නිර්වාණය සාක්ෂාත් වෙන්නේ. ඉතින් අන්නේ කාරණය තමයි බුදු පියාණන්ගේ ධර්මයේ තියෙන මේ සතිපට්ඨානය තුළ තියෙන ක්‍රම. ඉතින් නමුත් අර සදාංග නිබ්බුතිය මමතකට ලබන එක ලොකු සැපයක්. මේ ලෝකෙත් එක්කම කටයුතු කරලා ඒකෙම ඇලිලා දඟලලා ලෝකෙට නිසා හදාගත්තු ආතති අසහන කිරිච්ච හිතකට ස්වභාවයකට මෙහෙම සැපක් මොහොතකට හරි ලැබුණාම ඒක ඉතා විශාල දෙයක්. ඒ නිසා තමයි බුදු පියාණන් පෙන්නන්නේ අර සෝතාපන්න කෙනෙක් මේ මහා අර කන්ද තරම් දුක් ගොඩක් ගෙවන් කරලා මේ නියපොත්තට අගට ගත්තු පස් ගොඩක් වගේ දුක් කන්ද චුට්ටක් පමණයි යාට ඉතිරි වෙන්නේ. මහා මහා නීරු පර්වතයේ තරම් එන්න හිමාලය පර්වතයේ තරම් මහා දුක් කන්දම් ගෙවන් කියලායි කියලා. මෙන්න මේක තමයි සාක්ෂා. එතන බාහිරින් හොයන කෙනා හිමාලය කන්ද කර තියාගෙන සැප හොයමින් ගත කරන්න සිද්ධ වෙනවා ධර්මයට නොපෙමිනීම හරහා. ඒක හිතලා කරන දෙයක් නෙමෙයි සත්‍ය ස්වභාවය. අන්න ඒක තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. එහෙම ගත කරපු ජීවිත තමයි අපිට තියෙන්නේ. එහෙම ජීවිත තමයි මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලැබිච්ච සැනසීම හරහා මොහොතකට හරි අර නියාග පස් ගොඩට ගොඩක් ගන්න මට්ටමට ඒ දරා ගැනීම දක්වා මොහොතකට හරි ඔන්න පැමිණෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට සිහිය වර්ධනය වෙනකොට තමන්ට මේ දේවල් අවබෝධ වීම අත්දැකීම ලැබීම සිද්ධ වෙනවා. අන්න ඒක ලබන්න ඒකායන මාර්ගයයි මේ විසුද්ධියට තියෙන්නේ කියන ඔන්න තමන්ටම අත්දකින ඒ කාරණය තියෙනකොට අනේ බුදු පියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි වහන්සේ නිසානේ මේ සැපේ මේ සත්‍යය මට තේරුණේ කියලා ඔන්න නියම ශ්‍රද්ධාව ඇති වෙනවා. වන්දින පෙරලෙන පූජා පවත්වන ශ්‍රද්ධාවට වඩා මහා විශාලයි ඒ කාරණා තමන් තුළින් දක්නකොට. දේන නැවත නැවත මේ කාරණේමයි කළ යුත්තේ කියලා ඔන්න වීරිය නියම වශයෙන් ඇති වෙනවා. මේකමයි මේක කවඩියක් තව දවසක් හෙටත් කරන්න ඕනද විතරක් නෙමෙයි ආදි වශයෙන් වීරිය නියම වීරිය පිහිටනවා. එහෙම කෙනා නිරන්තරයෙන් සතිය පවත්වනවා. සිහිය පවත්වන්න මේ බාහිරයට ලෝකෙට ඇලිච්ච ගති චුට්ට චුට්ට කැඩෙන නිසා ඇලෙනම අඩු වෙන නිසා එකඟ බව එහෙම නැත්නම් සමාධි ගතිය ක්‍රම ක්‍රමයෙන් පහසු වෙනවා ළඟා කරගන්න ලැබෙන සමාධි හොඳ වෙනවා වැඩි වෙනවා. අන්න මේ කාරණා සාක්ෂාත් කරගෙන හරි තමයි මේ විසුද්ධිය පිළිබඳ සත්‍යතාවය මේකමයි මාරි කියලා ඔන්න නුවණක් පහළ වෙනවා. ඒක ප්‍රඥාව වෙනදට වෙලියේ අද මම ඉස්සරහට ඇවිල්ලා මේ කාරණේ හරතුල. ඉතින් ඔන්න ඔය විදිහේ දැක්මක් තමන්ට පැහැදිලි වෙනවා මේ සිහිය වැඩිම තුල සතිපට්ඨාන වැඩිම තුල. ඉතින් ඔන්න ඔය විදිහට මේ කය පිළිබඳව කාරණා ඊට පස්සේ ඉරියාපත හරහා එහෙම නැත්නම් ඉරියව් මම දැන් මේ වාඩි වෙලා ඉන්නවා කියන දේ හිතගත්තා ඔය විදිහම පස්සේ වස් රද වෙලා කොන්ද කෙලින් ඔළුව කෙලින් හිටලා තියෙන මේ සුභහ කන්ද වගේ තියෙන කය අනු කය අනු බලමින් ඉන්න විට කයට හිතගත්ත විට හුස්මත් වෙලා ඉන්න පුළුවන් හමාර නැති වෙන්න පුළුවන් හැබැයි ඉන්න බව දන්නවා මේ හරහා ඉරියව් ඇති වෙන හැටි නැති වෙන හැටි ඉරියව් රළු ගතියම නැති වෙලා යන හැටි මේ විදිහට අර ගලන්නේ ඒ විදිහමයි පලංචිය තුල ගොඩ නැගිල්ල හැදෙනවමයි හැදෙනකොට හැදලා ගොඩ නැගිල්ල හැදුනම පලංචිය අවශ්‍ය නැහැ ඊට පස්සේ අනිශ්චිතෝ ච විහරති එතකොට පලංචිය හොයන්නේ හැම ඔන්න බැලද්ද හොයන්න අවශ්‍ය නැහැ ඇයි ගොඩ නැගිල්ල දැන් හැදලා දැන් වාසය කිරීමයි තියෙන්නේ ඔන්න ලෝකෙ පිළිබඳ අදහස් නැතුව සැපට වාඩි වෙලා ඉන්න බව දන්නවා ඒ හරහා සිහිය හොඳම සිහියක් ඔන්න පවත්වමින් අන්නර ලෝකෙ මිදිලා සුළු වෙලාවක හරි සැපයක් ඉන්න සැපේ පිළිබඳව ඔන්න අවබෝධය ලැබෙනවා ඉතින් ඒ විදිහමයි සම්පජාන්නේ කියන්නේ වැඩක් කරනකොට එහෙම නැත්නම් මේ සක්මන පරියන්කේදී වුණා සුළු වෙනස් කීම් පව කකුලක් නැවත හෙල හෙලවලා වාඩි වෙනකොට පොඩ්ඩක් රිදෙන එකදී නැවත ඒ ස්ලෝලි මයින්ඩ් ෆුලි සයිලන්ට් කියලා සති පාසල SMS යොදලා අපි වාඩි වෙලා ඉන්න වෙලාවක ඒ හර හදා ගන්නා ඉරියව්ව පොඩ්ඩක් හලවල හදා ගන්න ඉරියව්ව උන සිහියෙන් කරනකොට ඒකම සතිපට්ඨානය. ඒතර වැඩ කරනකොට වටපිට බලනකොට යනකොට එනකොට කනකොට බොනකොට කියලා මේ සිහිය පිහිටවන්න කියලා උන උත්සාහ කරනකොට මේ පළවෙනි වෙලාවෙම ලෝකෙ මිදිලා නිශ්චිතව ඉන්න හම්බෙන්නේ නැහැ ඒක හරි. හැබැයි මේ උත්සාහය තමන් අර ගලනීම ගිනියනවා. මුලින්ම රළුවට තියෙන්නේ දේවල් වලට ඇලිමින් ගැටෙමින් නැවත කයට එමින් තමයි මේක සුදු කරන්නේ. ටිකක් කල යනකොට ඔන්නේ හරහා හොඳ සිහියක් පිට තමන්න පුළුවන් වෙන ඔය කටයුත්තක් දේ බාධක තිබුණා. අර වෙනද තරම් ඒවට ගැටු ඇති වෙන්නේ නැති වෙන වෙනද තරම් ඒවට ඇලීම ඇති කරගන්න ඇති වෙන්න කටයුත්ත ටිකක් පහසුවෙන් කරගන්න. හැකියාවක් ලැබෙනවා. ආන්නේ විදිහට හැම වෙලාවෙම සිහියෙන් ඉන්න උත්සාහයක් ගන්නවා ඉන්න බැරි බවක් පේනවා. අන්න ඒක ඥානයක් ප්‍රඥාවක්. ඉතින් මේ විදිහට තේරුම් ගනිමින් යමුකෙනකොට ඔන්න මම සහ මම නොවේ කියලා මේ හදාගන්න. හැටි හැදෙන හැටි වැඩක් කරද්දී උනත් මේ ලෝකේ ජීවත් වෙන වෙලාවෙදී කියලා මේක තමන්ට සිහියට හසු වෙනවා. අන්නේ හසු වෙන විට තවයි දෙන්නේ ඔන්න යම් කෙනෙකුට හැකියාවක් වුණොත් මේ සමහර අවස්ථා තියෙන මම මේ කරගෙන ගියා මට ඒ වෙලාවේ වටේ හිටිය කිසි කෙනෙක් මතක් නැහැ. ඒ කටයුත්තේ මධ්‍යම නැහැ ඉල්බගෙන ඉන්නවා. සමහර වෙයක පුරුද්දට එහෙම නැත්තම් කරනවා එහෙම දෙයක් එහෙම මේ ඉල්බගෙන ඉන්න බව දන්නේ නැහැ. දන්නේ නැතුව ලෝකයෙන් මිදලා එහෙම වැඩි ඉල්බගෙන ඉන්නවා. විශේෂයෙන් ඔය සියුම් වැඩ කරන අය ඉන්නවා. හැබැයි ඒ තුල සතිය තියෙනවා. හැබැයි ඒක දන්නේ නැහැ නේ ආනිසංස නැත. සතිය කියන්නේ දැනගෙන මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා ඒ බව දන්නවා දන්න සාධක මට මේ තියෙනවා පස්සේ තද වෙලා හුස්ම වැටෙනවා එහෙම නැත්නම් විදිනකොට මේ කකුල් ගෑවෙනවා මේ සාධක ටික තියෙන්නට ඇවිද්දට මදි වැඩේ කරාට එල්බගෙන හිටියට මදි ඒ බව දැනගෙන තියෙන්න ඕන දැනුවත් බව මේ පසුපස තියෙනවන අවධානයේ තිබුණොත් ඔන්න හොඳ සිහියන්නේ ඒක වැටෙනවා සම්මා කියන පැත්තට සම්මා සති. එහෙම නැත්නම් හොඳ අවධානයක් ඇතුව ලෝකෙ මමතක් කරලා নিমග්න වෙලා ඉන්න. අපි අහලා තියෙනවා ෂර්ලොක් හෝම්ස් වල එහෙම කතාවල මේ ෂර්ලොක් හෝම්ස් ඉන්නා කියන්නේ අර ගංජා තුරුට් එකම වීලා අද හවස යනකොට වොට්සන් යනකොට හිට පිරියවෙම උදේ එනකොටත් කාමරේ දුමින් පිරিলা. හැබැයි ෂර්ලොක් හෝම්ස් ඒ පොතේ නම් කියලා නෑ. දන්නේ නැහැ මේ මේ ඉන්න බව දන්නවා කියලා. හැබැයි තනිකරම මේ කටයුතු වලට උදව් අරගෙන තින්නේ සති චෛතසිකේ නම් තමයි. ඒක ප්‍රබන්ධයක් වුණත් ආතකනොන්ඩයිල් ලියපු මුල් තැන දීලා තියෙනවා. හැබැයි ලියපු කෙනාවක්වත් මේක සතිය මේ පිළිබඳ දැනුවත් ඉඳීම මෙහෙම දෙයක් සිද්ධ වෙනකොට මේක මෙහෙම වෙනවා. දැන් මේ වෙමින් ඉන්නේ මම. දැන් මේ කටයුතු ඉල්මිලා ඉන්නවා කියලා දැනුවත් බව තමයි මෙහි ප්‍රධාන සාධකය. මේක සම්මා මිච්ඡාවට වැටෙන ප්‍රධාන තැන කියලා දැනගන්න ගතිය නැහැ මේක නොදන්න කෙනාට. එකම විදිහට එල්මගෙන සමාහයට මීටත් වැඩි අවධානයකින් ඉන්නවා. සත්තු කුරුමානං අල්ලන්නේ, වැද්දා දඩයක් කරවන්න. ඉතින් මේ විදිහට මේ නොදැනුවත්කම නිසා ඒක අනිත් පැත්තට වැටෙනවා. හැබැයි එහෙම පුරුදු කරපු බවක් ඒ විදිහට වැරදි සම වැරදි දේ වුණත් මධ්‍යස්ථ දේ වුණත් ඔය විදිහට අවධානයක් හුරු කරපු කෙනාට මේ ධර්මයක් අහන්න ලැබුණා. බුදු පියාණන්ගේ ධර්මය අහන්න ලැබිලා මේක දැනුවත් වයන් කියලා කියනකොට අන්න යාට අර පුරුද්ද තේනවනේ. එකඟ කළ එක දෙයකට යොමු කළ වර්තමානයේ ඉඳලා ඒ පුරුද්දට මේ ධර්මය එකතු වෙච්ච ගමන් ක්ෂණික කාරණා සාක්ෂාත් වීම වෙන්න පුළුවන්. අංගුලිමාල සිද්ධ කරගත්තා වගේ. අන්න ඒ නිසා එක දෙයක් එක දිගට කිරීම කියන එක නොතෙන්ට එනවා. කරපු ඵලියට ප්‍රතිඵල ලැබීම ලැබෙනවා කියන එකක් නෙමෙයි. මෙන්න මේ කරගෙන යාම හරහා ලැබෙන ධර්මතාවය සතිය එයි කියලා දැන ගැනීම, මේකට අවධානය දැනුවත්ව ඇති කර ගැනීම සිද්ධ කළොත් පමණයි එහි ප්‍රතිවිපාක ධර්මානුකූලව ලැබෙන්නේ. ධර්මය තමන් තුළ වර්ධනයක් වෙන්නේ නිවන දක්වා ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අන්නේ වෙනස ඔය දැනුවත් බව තුළ තමයි පවතින්නේ. යන්නේ විදිහට සම්බජන පබ්බේ කොටස ඒකිනුත් එකම තැනට ඒ කියන්නේ පලංචියෙන් පස්සේ උඩ නැගිල්ල එකම උඩ නැගිල්ල පලංචිය නම් පොඩ්ඩක් වෙනස් පාට. ඉතින් මේ විදිහට ධාතු මානසිකාර කියලා තව විදිහක් තියෙනවා. මේ තද ගතිය, සීතල ගතිය, රස්නි ගතිය. ඉතින් මේවා අපි හොඳට සත්සක්මනේ අත්දකිනවා. වාඩිලා ඉන්නකොට සීවිත් අත්දකිනවා. ඉදිරියදා වැඩවලදී මේ තද ගතිය පොළවත් එක්ක තද කයි තද ස්වභාවයන් සියුම් ස්වභාවයන් රස්නි ස්වභාවයන් සීතල ස්වභාවයන් කියන්නේ අත්දකින්න. හැබැයි මුලදී මගේ කයේ තද, මේ පොළවේ තද, මේ පොළවේ රස්නි, කයේ ගුණ රස්නි කියලා අපි මුලදී තේරෙන්නේ එහෙමයි. ඒක මොනරළු මාර්ථක ක්‍රමක්‍රමයෙන් ඒ සිහිය වර්ධනය වෙද්දී තමන් ඒ තුළම නැවත නැවත සිත යමින් හිට මේට දුවමින් හිත නැවත මේ ස්වභාවයන්ට ගනිමින් කරන වෙලාවෙ ඔන්න මේකේ ඇඟේ කෑල්ලේ නම වැටෙන්නේ නැතුව මේ අතේ රස්නේ කකුලේ තද ගතිය, ඔළුවේ හිර කරන ගතිය කියලා කියවෙන්නේ නැතුව මේ හිර කරන තද කරන ගතිය හමා යන පින්මේ නැ කියලා ආදී ගති කියන ඔන්න ටික ටික සිහිය ඒ තරමට වැඩි වෙනවා. වැඩි වෙලා අර අනවශ්‍ය කෑල්ල, අනවශ්‍ය දුක බර හැලෙනවා. කය කියන නම් කොටස් හැලි හැලි ඔන්න ටික ටික සැපයට දුක අඩු වෙමින් අනිද්දිරියට යන්නේ, ලෝකයෙන් අයින් වෙනවා. කාමේ පිරිච්ච මේ වැරදි කරේ ලෝකෙන් ආවිල්ලා නිකන් හිතේ විතරයි කාමති. ඊළඟට ඔන්න මේ කයට ඇවිල්ලා රූප කියන කොටසට. ඒකත් එක්ක විතරයි ඉන්නේ අර සිද්දුක් සේරම ඉවරයි. හැබැයි ඒකත් සිහියෙන් ඉන්න කය පිළිබඳව ඉන්න රූපේ ඉන්න ඒකෙත් බොඳ වීම, කයෙත් ලොඳ වීම වෙනවා. එතකොට ඔන්න අපිට අර ධාතු මන කරපු කෙනා ඒ පැත්තෙන් ගියපු කෙනාට ඔන්න දැන් තද ගති ස්වභාවයන් විතරයි තියෙන්නේ. ආන්න මේ ගොජයක් ඔන්න අත්දකින්න. අර ගලණේමයි. හැබැයි වෙන පාටක බලංචියකින් ගියාට මේ එකම ගොඩ නැගිල්ල තමයි හැදෙන්නේ. ඔන්න ඒ හරහා තමයි අනිශ්චිතෝ ශේරතිවම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මම දැන් මේ ඇවිදිනවා. මම දැන් මේ වැඩක් කරමින් ඉන්නවා කියන හොඳ සිහියකට. ලෝකෙ මිදලා මේ කරන බව දැනුවත් ඉන්නවා නිමල්. යන්නේ විදිහට පෙනපු ඒ කොටස් ළඟට භාගතුනාසේ පෙන්නලා දීලා තියෙනවා. මේ දෙතිස් කුණු පහ යම් කෙනෙකුට මේ අනිත් කාරණා පිළිබඳව එකපාරට යොමු කරගන්න බැරි නම් එතෙම වෙන්නේ නැත්නම් යාට පුළුවන් මේ කයේ තියෙන අසුබයන් කේසා ලෝමා නකා දන්ත ආදී වශයෙන් මේ කේස් ලොම් නිය දත් කියලා මේ ඇඟේ තියෙන කොටස් වලට නම් දීලා තියෙන ස්වභාවයන් පිළිබඳව ඔන්න මෙනෙහි කිරීම හරහා එතෙන්ට හිත ගන්න. කයට හිත ගන්න. කයේ කය අනුව බැලීම දක්වා එන්න. ඒකත් පලංචියක්. අන්නේ පැමිණීම පුළුවන් අපිට මේ ඒ වගේ අසුචි ස්වභාව. කියන්නේ මේ අසුචි ගතිය. එහෙම නැත්නම් මේ මේවායි තියෙන ජරා ස්වභාවය මෙනෙහි කිරීම හරහා තමයි හිත ගන්න. දැන් ඒක ගොඩක් කලාවට මේ ලෝකෙට ඇලිච්ච තණ්හාවෙන් ලෝකෙත් එක්ක තදට ඉන්න කෙනෙකුට එකපාරට හුස්මර ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට මේක උදව්වක් වෙන්න පුළුවන්. කායි කයානු බලෙන් විසීම සඳහා පැමිණීමට. එයාන මේ මස් මේ ඇටට මිදුළු මේවා තියෙනවා මේ කයේ. මෙන්න මෙහි දේවල් තියෙන කයක් මේ තියෙන්නේ. ඒක මේ මල්ලකින් වහපු ඇට ගොඩා වර්ග ගොඩක් දාපු මල්ලකින් කටබැලපු මල්ලක් වගේ මේක ලිහලා බැලුවොත් මේ මේවයි තියෙන්නේ කියලා කයේ කොටස් වන්න මෙහි කිරීම හරහා එමනින් ගියා. ඔන්න එයා ටික ටික මේ කයේ නම් ටික අඩු කරන අයත් එක්ක ඉන්නහුරු වෙලා ක්‍රමක්‍රමයෙන් යාගෙත් අලුත් ස්වභාවය අයින් වෙන මුලදි තියෙන මේ නම් ටික විතරයි මේ කය පිළිබඳව. මම දැන් මෙතන ඉඳගෙන මේ පිළිවන මෙනෙහි කිරීම කියන කාරණේ විතරයි. ඒකත් එක්ක තව දිගට කතා කරලා හිත හිමිදුවලා නැවත පැමිණීම මේ නිමග්න වෙලා හිටපු කෙනාට ඔන්න ඒ පලංචිය වෙන පාටක පලංචියකින් හැබැයි එකම ගොඩ නැගිල්ලට හදලා ඔන්න අනිශ්චිතෝච විහෙති නැච කිංචි ලෝකේ උපාදීති. අනිශ්චිතව වාසය කරනව ලෝකේ කිසි දෙයක් උපාදාන නොකර ගනිමි. මම දැන් මෙතන සැපට වාඩිලා ඉන්නවා බව දන්නවා කියන තැනට එන්නවා. ඒ විදිහට තවත් තියෙනවා භාගතුන් වහන්සේ පෙන්නලා මේ මනමිනියක් ගෙනහින්දා මොස හොනට ගිහිල්ලා දාපු මනමිනියක් පිළිබඳව මානසිකාරය. ඒක ඉදිරියට ගිහිල්ලා වුණත් වෙන්න පුළුවන්. ඒකේ හැටි පිළිබඳව ඔන්න මෙනෙහි කරලා මේක දාගන්නව කයට තමන්ට අවබෝධ කර. අන්නේ හරහා ටික ටික මේ රළු ස්වභාවයෙන් සියුම් බවට පැමිණිලා මගේ කයත්මයි මේකටත් ස්වභාවයටම පත් වෙන එකක් මගේ කයත් මේ විදිහටම වැය වෙන දෙයක් ක්ෂය වෙලා යන එකක් කියලා ඔන්න මෙනෙහි කිරීම හරහා ඔන්න සිහිය වැඩිලා තමන් කයත් එක්ක ඉඳලා තමන්ගේ කය හරහා ඔන්න අනිශ්චිතෝච විහෙරති වාසය කිරීමට එළඹෙනවා. යන්නේ විදිහේ දෙයක් තමයි මේ කාය අනුපස්සන අපට සකස් කරලා දෙන මේ කොටස් 14ක් තිබුණට ඒ 14 කියන්නේ එකම පලංචියේ විවිධ පාට වලින් අර එකම පලංචිය. හැදෙන ගොඩ නැගිල්ල එකක්. සතිය. සිහිය සතර සතිපට්ඨානය. කොහොමද දැන් මේ කාරණා හරහා වුණ ඊට පස්සේ නේ බුද්ධයන්සෙ කායනුපස්සනාව තපස්සේ වේදනානුපස්සනාව කියලා වශයෙන් මේක පෙන්නලා තියෙන අපිට පැහැදිලි වෙන දේශනා කරලා තියෙන. නමුත් මේ කයෙත් එක්ක ඉන රෝස්මත් එක්ක ඉන්නකොටම අනේ හුස්මේ හොඳට එල්බිලා ඉන්නකොට ඒකේ තියෙන සැපය හරිම සනීප හුස්මක්. ඒ සැපයක් බව දන්නකොට අන්න සැප වේදනාව ඒක ඒ බව දන්නවා. දන්නකොට වේදනාව පස්සනා සැප වේදනාව කියලා දන්නවා. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. අන්න වේදනාව පස්සනාව. ඇවිසිලා හිත ඔන්න තරහක් ඇවිල්ලා අන්න හදෝ සංවාදිත හදෝ සංචිත්තන්ති පජාන තන්න තරහක් ආප බව දන්නවා. අන්න ධර්මයක් බවටපත් වෙලා සිහිය නිසා හිතේ ඇතිවෙච්ච දෙයක්. අන්න හිතත් එක්ක යන හිත දැන් මේ වෙලාවේ මේ ආනාපානය කරද්දි මොනවාද සක්මනේදී සංචිත්තානුපස්සනා කියලා ඒකට ඒ වෙලාවේ හඳුන්වන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ නම් මේ විදිහට දානෝ මිසක්ක කටයුතු කරන වෙලාවේ දැන් ධම්මානුපස්සනා දැන් වේදනානු දැන් චිත්තානු කියලා හිතන්නේ හැමක් ගැන නෙවෙයි. එහෙම හිතන්නේ හැම අර පලංචියනොත් අයත් වෙලා පලංචියක් නෙවෙයි. එතකොට පලංචියනොත් දිමට වැටිලා බවට පත් වෙන මොකද මනසට හිරවීමක් වෙනවා. ඒ නිසා පලංචියටවත් අඩු ගානේ එහෙම දෙයක් දැන් හිතනකොට දැම්මම මේ චිත්තානුපස්සනාවද මේ කායනුපස්සනාවද මේ මොකද වේදනානුපස්සනාවද කියලා හිතන වෙලාවට අනේ මේ සිතුවිල්ලක් දැන් හිත පිට ගිහින් දියෙන්නේ මේ ධර්මයේ වුණත් හිතන වෙලාවක් නෙමෙයි කයත් එක්ක ඉන්න තියෙන කියලා නැවත අඩු ගානේ කයට හරියන්න පුළුවන්. ඔන්න පලංචියට නැග්ගවෙ නැත්තම් පලංචියනොත් දෙලි යන්නේ විදිහේ ස්වභාවයක් තියෙන. ඒක තේරුම් ගැනීමත් ඇත්තටම සිහිය තමයි. ඉතින් සිහියෙන් මේ විදිහට පලංචියට ගොඩ වෙන ඔන්න නැවත පලංචියෙන් ගොඩ නැගිල්ල හදන වැඩේට ඇවිල්ලා ගොඩ නැගිල්ලට ඇවිල්ලා පලංචිය ගලවලා අයින් කිරීම ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මේ බුදු පියාණන් මේ කායනුපස්සනාව හරහා නැත්නම් ඒ හරහා වැඩෙන සතර සතිපට්ඨානය තුළින් අපට ළඟා කරලා දෙනවා. යන්නේ එහෙම කෙනෙකුට ඔන්න නැවත ආපස්සට ඔන්න හොඳ සිහියක් වැඩිච්ච කෙනෙකුට සක්මන් පරිහාගෙන ඕන සත්‍යයක් ඇහෙනවා. ඇහෙනවා සත්‍යයක් ඒ බව දන්නවා. දැන් සත්‍යයක් අහමින් මම ඉන්නේ කියලා දන්නවා. ඉන්න ඕන කයි එහෙම නැත්තම් එහෙම අදහසකුත් නෑ එහෙන බව දන්න කයට ආව කයේ බව දන්න අන්න මේ විදිහේ දෙයක් අත්දකින්න මේක පුහුණු කරනම අලුත්ම කෙනා වුණත් අත්දකින්න හැබැයි මේ ඉතින් දිවෙන අලුත්ම කෙනා මේක දැන් පිටයෑමක් කියලා හඳුනාගෙන පටන් ගන්න ඒ නිසා පොඩි අකමැත්තක් එහෙම නැත්තම් පිටයෑම පිළිබඳ දේශයක් පිටයෑම පිළිබඳ පිළිකුලක් තමන් පිළිබඳ වෛරපුණ ඇතිවීම නමුත් කාලයක් මෙන් ප්‍රගුණ කරන් පස්සේ ඔන ගොඩ නැගිල්ල යම් ප්‍රමාණයක් හැදිලා දැන් ඇහෙන්නේ සිහියෙන් හිතෙන්නේ සිතුවිලි දක්මලන් තේන හසු වෙන එක සිහිය කියලා උණු තේරෙන්න ගන්නවා අන්න ඒ වෙලාවේදී සියලු මාර්ග මුළු හැට රූපයක් ලැබුණා කනට සද්දයක් ඇහුණා නාසයට ගඳක් කයට පහසක් හිතට වුණ හිතුවිල්ලක් ආවා දී බව දන්නා වූ වර්තමානයක් මයි මේ වර්තමානෙමයි මේ දේවල් සිද්ධ වෙන්නේ හැබැයි ඒවා ඒ මොහොතේම දන්නවා කියලා කාරණේට ඒ මට්ටමට හදාගත්තා සක්මනක පරියන්කදී වුණත් අන්න ඒක ධම්මානුපස්සනාව කියලා කියනවා හැබැයි හිතලා කරන්නේ යමක් කරන්න බෑ පැහැදිලි වුන් බෑ මොකද ඒක හිතනකොටම අපි පරංචිනුත් බිම ඒ අඩු ගානේ පරංචිත් නෑ කාරණානුපස්සනාවවත් නෑ සතිපට්ඨාන කියන්නේ මේ වගේ දෙයක්. හැබැයි එහෙම එහෙම වැඩි කිමින් විසෙමින් තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඒකට හතර සතිපට්ඨානයි මේ තුළ වැඩි. වැඩිනකොට අපි මේ අනිශ්චිත බව ක්‍රමක්‍රමයෙන් හුරු කරනවා. ඒකට සත්‍යාගයේ විසුද්ධිය ඒකායන මාර්ගය කියලා පෙන්නපු බුදු පියාණන් වහන්සේගේ මේ දේශනාවට අපි ඔන්න ගරු කරා වෙනවා. බුදු පියාණන් වහන්සේට වන්දනා කළා වෙනවා. බුදු පියාණන් වහන්සේට පූජාව කළා වෙනවා. අන්න එහෙම කරගෙන යනකොට අර ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා වැඩිනවා වගේම මේ ධර්මතා දියුණු වෙනවා නේද නාන අෂ්ටාංගික මාර්ගයේ තමයි අපි ගත කරන්නේ එහෙම කරන විට අර බුදු පියාණන් වහන්සේ අපට පෙන්නලා දීලා තියෙන ප්‍රයෝජන ටික මේ ඒකායන මාර්ගයයි විසුද්ධිය වෙනස තියෙන කියලා පිළිගැනීම හරහා ලැබෙන පිළිගැනීම හරහා ඒ කටිය වැඩිම හරහා ලැබෙනා වූ ප්‍රතිලාභයන් ලැබෙනවා ශෝක පරිදේව මොහතකට හරි අපි අනිශීතෝචි ඉන්න වෙලාව එහෙම නැත්නම් කයත් එක්ක ඉන්න වෙලාව වර්තමානයේ සැප දුක් අදුක්කම සුඛ දැනමින් ඉන්න වෙලාවේ මේ තරහක් ඇවිල්ලා ඒ බව දැනගෙන ඉන්න වෙලාවේ ඕනෑම රූපයකට සද්දයකට අවධානයෙන් ඉන්න වෙලාවේ දැනගෙන ඉන්න වෙලාවේ අපි අර තියෙන හිතේ තියෙන ශෝක මහා දුක් පරිදේව වැළපෙන්න තරම් දුක් කොයිම වෙලාවේ නැහැ ඒකත් සමතේ අතික්‍රමණය කළා ඒක. හිතේ තියෙන දුක එමු නැත්නම් කයට එන දුකක් තියෙනවා. ඊට පස්සේ මේ කයට දෙන ලෙඩ රෝග ආදී දුක් නිසා හිතේ ඇති වෙන දුක්. ඒක දෝමනස්. දුක් දෝමනස් අන්න අර සිහියෙන් ඉන්න වෙලාවේ අපි අස්තංග රයින් කළා ඉවත් කළා. ඥානස් අධිකම ඥානයන් පහළ වෙන මොකද්ද මේ පිළිමන දැනුවත් වීමම ඥානයක්. මෙන්න මෙහෙම තත්වයක් තියෙනවා. මේ සිහිය හරහමයි මේ සැපේ ලැබුවේ කියලා මේ හිත එහෙම ගියාට ඒකට සිහිය පාත් ගන්න පුළුවන් නම් ඒක ධර්මයක් වෙනවා කියලා දැනගෙන එහෙම නැත්තම් මේ මූණ දෙන්න වෙන සැප නැත්තම් එකඟ බව නැති වෙලාවට දෙකමටම සිහිය තියෙනවා නම් මේ දැන් තියෙන සමාධිය දැන් කැඩිලා වික්ෂිප්ත වෙලා තියෙන කියලා දන්නව නම් දෙකම ධර්මයක් සතියක් සතියේ හසිනුනයි දෙකම ධර්මයක් බවට පත් වෙනවා කියන ඥානයක් බවට පත් වෙනවා. එහෙම නැති කෙනාට සමාධිය දිනු සැපයි හොඳයි කැඩුනොත් හඳ නෑ නරකයි දුකයි. ඉතින් මෙන්න මේ සැප දුක දෙකටම සමබර බව ඇති කරන්නේ සතිමත් බව. අන්නේ සිහි තමයි ධර්මය වඩන්නේ. අන්නේ කාරණා දැන ගැනීම ඥානයක්. ඉතින් ඔන්න ඔය ඥානයන් පහර කෙරීම. නැවත නැවත ප්‍රතිපදායේදීම හරහා සැපත් දුකත් සතිමත්ත එක බවට පත් වෙනවා. ලාභ අලාභ වලට සතිමත්ත මූණ දීලා ඒ දෙකම එකයි කියන අවබෝධයක්. හිතලා හෝ කිය දෙකම එකයි නේද කියලා මේ මෙනෙහි කිරීමක් නෙමෙයි. යසස අයස නින්දාවත් ප්‍රශංසාවත් දෙකටම සමහිත. ලාභ අලාභ සැපද යස අයස නින්දා ප්‍රශංසා මෙන්න මේ විදිහට අටලෝ දහමෙහි සතිමත් බව පවත්වන්න හැකියාව ලැබෙනවා. ලැබෙන්න අනේ දෙකේ තියෙන අන්ත දෙක සීසෝ එකේ තියෙන අන්ත දෙකේ උඩ පහළ යෑම අඩු වෙමින් මැදට ටික ටික පැමිණෙනවා. මධ්‍යම ප්‍රතිපදාවට ධර්මයට පැමිණෙන්න නම් අපිට හැකියාව ලැබෙන සතර සතිපට්ඨානය තුළින්. අන්නේ පැමිණිලා අර බුදු පියාණන් පෙන්නන නිබ්බානස සච්චීරිය යම් කෙනෙක් සීසෝකේ මැදටම පැමිණුණා නම් අර උඩ පල්ලෙහා යෑම ඔන්න නැවතුණා. ඇත්තටම නැති වුණා බවට පත් වෙනවා. මේක අටලෝ දහමෙහි කම්පාන වීම. නින්දාවෙත් ප්‍රශංසාවෙත් එකම හිත. සමහිත දැන් නින්දාවත් දැන් ප්‍රශංසාවක් එකමයි. අන්නේ විදිහට අටලෝ දහමෙහි කම්පාන වීමේ ස්වභාවය ඔන්න ඇති කරලා දෙනවා. ඇතිගෙන මොකෙන්ද? ඒකායන මාර්ගයෙන් අන්න සත්‍යයේ සුද්ධිය සාක්ෂාත් කරලා දෙන හැටි. බුදු පියාණන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ උදාරණය ඒ විදිහේ ගමනක් තමයි අපි එක්කන්නේ. අද ඒ සඳහා තමයි මේ සියලු කටයුතු මේ විදිහට සකස් වෙලා සම්පාදනය ලා උදව්පදව් ලැබෙන්නේ. ඉතින් ඒ ලැබෙන උදව්පදව් උදව් උපකාර අපි හැම දිනාටම කෙනෙක්ට කරගන්නවා මොකක්ද උපකාර හරහා සාක්ෂාත් කරගෙන තමන් බලාපොරොත්තු වෙන උතුම් වූ ඒ සැපයෙන් සැපයට යන්නට හැම දිනාටම මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දේශනාව මේ සමාප්ත කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන කුසල ස්වාමීන් වහන්සේ මා හිතන්නේ පැත්තේ ඇති ඉදිරියට පරිස්ථාන කටයුතු කරගෙන නැව පදවාගෙන යයි කියලා බලාපොරොත්තු වෙයි. අපි මේ පැත්තෙන් සමු ගන්නවා. තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, සතිපට්ඨාන සූත්‍රයේ සම්බන්ධ කරගෙන සතිමත් වීම සඳහා ඔබ වහන්සේ විසින් ඉතා වටිනා ධර්ම දේශනාවක් අප වෙනුවෙන් පැවැත්වුවා. ඒ අනුව අපි සතිය පවත්වා ගත යුතු කෙසේද, මේ සත්වයාගේ විසුද්ධියින් ලබා ගන්නේ කෙසේද යන්න ඔබ වහන්සේ විසින් පැහැදිලි කරලා ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා. දැන් මින් අනතුරු තියෙන්නේ ගරු ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය ඇතුව මේ සංවිධායක කමිටුව විසින් සකස් කරන ලද උපදේශ පත්‍රිකාවක් ඔබ සමග හුවමාරු කර ගැනීම. ඒ සඳහා මම මේ ඒ ස්ක්‍රීන් ෂෙයා කරනවා. මම හිතන්නේ ඒ උපදේශ පත්‍රිකාව දැන් තියෙනවා මම ෂෙයා කරලා. මේකේ අනුව පළමුවෙන්ම මේ අපි මේ හිතන්නලා තියෙනවා ලින්ක්ස් දෙකක් දීලා තියෙනවා සතිමත් බව වැඩිවීමට ඉවහල් වන වීඩියෝ ලින්ක්ස් දෙකක්. එයින් සතිමත් ඇවිදීමයි සතිමත් හිඳ ගැනීමයි ඒ ලින්ක්ස් දෙකෙන් පෙන්නනවා. ඉතින් මේ දෙක පාවිච්චි කරලා ඔබට පුළුවන් මේ සතිමත් ඇවිදීම කොහොමද ආරම්භ කරන්නේ, සතිමත් හිඳ ගැනීම කොහොමද කරන්නේ කියන ඒ සඳහා අවශ්‍ය ආරම්භක උපදෙස් ලබා ගැනීමට. මෙසේ මෙහෙම උපදෙස් ලබා ගන්නා ඔබට පුළුවන් ඒ ඔබගේ සතිමත් වීම ක්‍රමක්‍රමයෙන් වැඩි කරන්න. පැයක් සතිම ඇවිදීම පැයකටත්, සතිමත් හිඳ ගැනීම පැයකටත් දක්වා පමණ වනතුරු ඉතා කෙටි කාලෙකින් මුලින් පටන් ගන්න පුළුවන්. විනාඩි 10කින් 15කින් ඒ වගේ සුළු කාලයකින්, ඉන්පසු ඒ දීර්ඝ කරගෙන පැය දෙකක් පමණ වෙනතුරු සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉන්පසු ඔබ ලබන අත්දැකීම මේ සරලව අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සතිමත් ඇවිදින විට කොහොමද පාදයට මොනවද දැනෙන්නේ, ඒ වගේම ඉඳගෙන ඉන්න විට හුස්ම ගන්න ආකාරය, උදරයේ පිම්බීම හැකිලීම, එවිට ඔබට දැනෙන දේවල් ඒ සම්බන්ධව සරලව අප වෙත වාර්තාව එවන්න පුළුවන්. ඒ වාර්තාව අපි ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කර උපදෙස් ලබා ගන්නවා. ඔබගේ වාර්තාව ඉදිරිපත් කිරීමට Google form එකක් තියෙනවා අපි සකස් කරලා. ඒ link එක මේ සඳහන්. ඒ වගේම email ලිපිනයකුත් දීලා තියෙනවා ඔබගේ වාර්තාවක් ඉදිරිපත් කරන්න. මේ අනුව මේ උපදේශ අනුව ඔබගේ සතිමත් බව දිනපතා පුහුණු කරන්න. ඒ වගේම මේ ඉරිදා සෑම දිනයකම මේ වේලාවෙන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 7ටත්, ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් මෙල්බන් වේලාවෙන් පෙරවරු 11ටත්, නව සීලන්ත වේලාවෙන් පස්වරු 1:30ටත් අපහා සමග සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සඳහා Zoom link එකත් මේ උපදේශ පත්‍රිකාවේ දීලා තිනවා. උපදේශ පත්‍රිකාව ගැන දැනට කියන්න ඇත්තේ ප්‍රමණයයි. දැන් මින් අනතුරුව අපිට තියෙන්නේ මේ වාර්තා ඉදිරිපත් කිරීමට අපට ලැබී ඇති වාර්තා. ඒ සඳහා මම ඉන්ද්‍රා ආරියරත්න මහත්මියට ආරාධනා කරනවා ඒ වාර්තා ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි පද්මනෙන්දා. මට එක වාර්තාවක් ලැබිලා තියෙනවා. ගෞරවනීය දම්කුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි එම වාර්තාව ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේගේ අවසර ලැබෙනවා කියලා ඉල්ලා සිටිනවා.
හොඳයි, අපි ඉදිරියට යමු.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඉදිරිපත් කරන පළමු වාර්තාවයි සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම. සක්මන් කරන්න ඕනි කියලා සිතුවිල්ල නිසා මම ඇවිදින්න යමු වුණා. ඇතුළත සක්මන් තීරුවේ කෙලවර හිටන් හිටියා. හිටන් ඉන්න ඉරියව්ව සිතින් බැලුණා. මැෂිමක් වැඩ කරන්න ගත්තා වගේ කකුල් දෙක ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින්න පටන් ගෙනෙද්දී අවට සද්ද තිබ්බා. ඒ සඳහා ඒ සද්ද එක්කම පැටලිලා තමයි සක්මනට වැටුනේ. නමුත් හිත පතුලේ ස්පර්ශ එක්ක තදින් බැඳිලා එකතු වෙලා හිටියා. ඒ නිසා තනි උණු ගතියක් දැනුණා. පතුලේ ස්පර්ශයන් රස්නේයි දැවිල්ලක් විදියට දැනුනේ. ඇගේ කොහෙද මන්දා වේදනාවකුත් දැනුණා. එන්න එන්නම ඇගේ හැමතැනම රිදෙනවා වගේ දැනුණා. නමුත් පතුල ස්පර්ශ වෙන හැටි පේනවා. නවතින උවමනාවකුත් නැහැ. ඇඟේ බර සමබර නැහැ කියලා තේරුණා. කෙළවරේ හිත ගත්තාම වමට දකුණට ඇඟේ බර මාරු වෙන හැටි දැනුණා. ටිකක් වෙලා යද්දී කලින් තිබ්බ ඇඟේ රිදීම් නොදැනී ගිහින් තිබ්බා. ඇඟේ පාවෙන ගතියක් දැනුණා. පතුල් පොළවේ ඇතිලෙමින් ඇවිදිනවා වගේ තේරුණා. සමබර නැහැ. පැත්තට වගේ ඇවෙනවා. ඇසුත් බර වෙලා. හැබැයි නිදිමත නැහැ. හොඳට බලාගන්න ඉන්න බවත් දන්නවා. ඕනි දෙයක් කියලා කෙරෙන සක්මනට ඉඩ දුන්නා. එහෙම ඔහේ ගියා. එකපාර කෙලවර නතර වුණා. දැන් ඇඟ හෙලවෙන්නේ නැහැ. හිටගෙන. නමුත් පැත්තට බර වෙනවා වගේ දැනුණා. පස්සෙන් පස්සට ඇවිදින් එදන් ඇවිත් වගේ ඇඟ වාඩි කරගත්තා. පර්යංකයක් කරන්න නෙමෙයි. ඒත් හිත දැන් හුස්ම එක පැටලිලා. හරි නිහඬයි. ඇතුළද පිටද කියන්න තේරුමක් නැහැ. ඇඟේ ඉරියව්ව ගැන දැනීමක් එන්නේ නැති ගතියක් දැනුණා. හරියට ඇඟ දිය වෙලා වගේ. ලා හුස්ම රැල්ලක් තිබ්බා. මෙහෙම බලන් හිටියා. වෙලාවකට හුස්මත් හැංගිලා වගේ. ඒත් ඉන්නවා. ඔහේ හිටියා. ඇසරින්න හිතක් ආවා. බෑ කියලා හිතුණා. වාදයක් වගේ. ඒකත් බලන්න හිටියා. හරි. සුවපහසුවක් තිබ්බා. මලානිකකමකුත් තිබ්බා. කොහොම හරි බලද්දී ඇස් ඇරිලා ඇඟ ඇලවෙලා තිබ්බේ. පැය දෙකකට ආසන්න වේලාවක් තිබුණා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. එපමණයි වාර්තාව ස්වාමින් වහන්ස.
හොඳයි, එතකොට පළවෙනි වාර්තාව විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මං හරි ආස ජොබ් එකක් තමයි ඕක. මොකක්ද අර කෙනෙක්ට මේ සංකල්පෙ දීලා අදහස දීලා එයාව පුරුදු කරවලා පළවෙනි වාර්තාව, දෙවෙනි වාර්තාව, තුන්වෙනි වාර්තාව ඔන්න ඔය කියන අවධිය හරිම අමුතු විදිහේ ගනුදෙනුවක්. එතකොට මට නිතර නිතර මොකද්දෝ කර්මයකට ඔය ලැබිලා තියෙන වත් පිළිවෙත් එක්ක නිතර නිතර හම්බ වෙනවා. ඔය අලුතෙන් එන කෙනෙක්ට කොහොමද මේක දෙන්නේ, එයාගේ කොළුවේ කොහොමද මේක පැල කරන්නේ කියන අවස්ථාව මට ලැබෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවේදී ඔන්න කතා බහ නිතර නිතර සිද්ධ වෙනවා. කොහොමද අලුත් කෙනෙක්ට මේක අලලා දෙන්නේ, කොහොමද අලුත් කෙනෙක්ට මේක ඔළුවට දාන්නේ, කොහොමද එයා අර දැඩි ලෙස අරගන්නේ නැති විදිහට මේ පුහුණුවකට යොමු කරන්නේ කියලා. ඉතින් හරි රසයි ඔය වැඩේ. ඉතින් දැන් ඔය පුරුදු කරලා ලියලා තියෙන විස්තරේ ගත්තොත් අන්න මේ බොහොම මධ්‍යස්ථ විදිහට පුරුදු කරලා තියෙනවා. මම දන්නේ කොහෙන් ඒ මූලික උපදේශ ටික ලැබුණාද කියලා. අන්න දැඩි ලෙස අල්ලලා වෙහෙසලට වෙහෙසට අලලා අර ගොඩ දෙනෙක් වරද්දන විදිහට අලලත් නැහැ. ඒ වෙනුවට විවේකයෙන් පුරුදු කරලා තියෙනවා. ඒ ඒ ගමන හොඳයි. ඔය වැඩේ ඔච්චර අමාරු නෑ. ඕක අර අපි ගන්නවනේ අර දැලිපියා මෝරා ගන්නවා. ඉතින් මොකද වෙන්නේ? එක්ක බෙල්ල කපා ගන්නවා නැත්නම් කනක් කපා ගන්නවා. ඕක තමයි වැඩේ. ඒ වෙනුවට අන සරලව මේක පටන් ගත්තා නම් කොහාට වුණත් කරන්න පුළුවන් වැඩක්. මේක බොහොම පහසුවෙන් බැස ගන්න පුළුවන් වැඩක්. අමෝරා ගත්තොත් ඉතින් අමාරුයි. අමෝරා ගත්තොත් ඊට පස්සේ ඇවිල්ලා කියනවා අයියෝ බෙල්ල කැපුණා කන කැපුණා බලන්නකෝ මේ කම්පෙත්ති කෑල්ලකුත් නැහැ කියලා කියනවා. ඉස්සර මගේ යාළුවෙකුත් ඉඳියා ඒක කොණ්ඩ කපන්න කියලා කෙල්ලෙක් එක්ක මදිවට මේ කන කම්පෙත්ත කපලා මේ සැලුන් එක එක. ඉතින් ඇවිල්ලා කියනවා අයියෝ බලන්නකෝ කම්පෙත්ත නැහැනේ මේ කම්පෙත්ත කියලා කියනවා. ඉතින් ඔබ තමයි වැඩේ. අන අමෝරා ගත්තොත් වෙන වැඩේ. නෑ ඒක අල්ලන්න ඕනේ විදිහක් තියෙනවා. ඒ ආයුධයෙන් ප්‍රයෝජනේ ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇති කෙනෙක්, සර්පයන් හොයාගෙන යන කෙනෙක්, සර්පයන්ගෙන් ලාභ ලබන කෙනෙක්, අන්න සර්පෙක් හොයාගෙන ගිහිල්ලා සර්පය අල්ලන විදිහක් තියෙනවා. වැරදි දැනෙන් ඇල්ලුවොත් ඉතින් කනවා තමයි. ඊට පස්සේ කේන්ද්‍රිකයට වැඩක් නෑ. අන්න හරි තැනෙන් අල්ලන්න ඕනේ. හරි තැනෙන් ඇල්ලුවාම ඒ ප්‍රයෝජනේ ගන්න පුළුවන්. තියන්නේ වගේ දෙයක් තියෙනවා. එතකොට අලුත් කෙනෙක් අහගෙන ඉන්නවා නම් මෙතන ඒගොල්ලන්ටත් හොඳයි. මෙන්න මේ විදියට නිකන් යෙදිලා බලන්න. ඔය කියන තරම් ඔගේ අමාරුවක් නැහැ. යෙදිලා බැලුවාම තේරෙනවා මෙන්න මම ඇවිදිනවා. ඇවිදිනවා කියන ගමන කියදෙනවා. ඒක දෙහසක් ගන්නේ නැතුව ඒකට යොමු වුණොත් අන්න ටික වෙලාවකින් අර කලබල සිතුවිලි ඒවා මේවා ප්‍රශ්න වගේ ඒවා ටිකක් වෙලා කැරකි කැරකි තියලා ඒවා තැම්පත් වෙනවා. තැම්පත් වෙලා විවේක ගතියක් මත වෙලා එනවා. ඔහේ ඇවිදිනවා. මේ ඇවිදිනවද නැත්නම් ඉබේ ඇවිද්දෙනවද මේ ක්‍රියාවලිය ඉබේ යනවා. අන්න මත් කරන සුළුයි. මොකද්දෝ ගමන කේදෙනවා. ඒක නිකන් හිතාමතා කරන දෙයකටත් ඇඩිය නිකන් ඔහේ දිය වෙච්ච ගමනක්. අර නිකන් අර අපි කියමු අර බැලුමකට වතුර පුරවලා අන්න බැලුමක් නිකන් පෙරලි පෙරලි යනවා වගේ ගමන කේදෙනවා. ඉතින් ඒක නැවත නැවත දවස පුරාවට අර විනෝදාංශයක් වගේ පැයක් පමණ කරන්න පුළුවන් නම් ඊට පස්සේ සක්මණේවරුන්ම තේරෙනවනේ ඉබේම නිකන් හිත විවේකයි. අර විදියට ඉන්න හිතුවේ නැතත් පරයංක භාවනාවක් කියලා යමුනේ නැතත් එහෙම අදහසක් තියුනේ නැතත් ඔහේ නිකන් වැටිලා ඉන්නවා. අවදි අවදි භාවයේ තියෙනවා. හැබැයි අර අර මත් කරන සුළු ගතියක් මත් ස්වභාවයක් තමයි ඔතෙන් තියෙන්නේ. එතකොට ඒ මත් ස්වභාවය නිදිමතක් විදිහට කෙනෙක් අඳුන්නනවා. වැරදි අර්ථකථනයක් දෙනවා. ඒ කට්ටියට අපි කියනවා නෑ නෑ නැවත නැවත බලන්න නිදිමතක්ද බලන්න නැවත විමසලා බලන්න කියලා අපි කියනවා. අන්නවම ඔය ඔය මත් ගතියට වෙලා ඉඳලා බලන්න පොඩ්ඩක්. මොකද්ද මේ මේකේ තියෙන රහස? ඔක දවසක් කරලා හරියන්නේ නැහැ. දෙකක් කරලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට සති කිහිපයක් මාස කිහිපයක් එක දිගට ওই විදිහට යෙදিলা බලන්න. අනේ යෙදෙනකොට යෙදෙනකොට මේ මේ කියන කතාව තම තමුන්ටම තේරෙන්න පටන් ගන්නවා. මේකෙන් එන ආනිසංසී තම තමුන්ටම තේරෙන්න පටන් ගන්නවා. දැන් ඔය දැකපු ආනිසංසෙත් ප්‍රමාණවත්. එපාමනකුත් ඇති. එපාමනකුත් ඇති මේ වැඩේ දිගට පවත්වන්න. අන්න ඕක තමයි ධර්මයේ ප්‍රතිඵලය. යෙදෙන යෙදෙන වාමනට ප්‍රතිඵල තියෙනවා. ඒ මොහොතේ ලැබෙනවා. ඒ මොහොතේ ලැබෙනවා. හැබැයි අපිට සමහර වෙලාවට අඳුන ගන්න බැරි වෙන්න පුළුවන්. අපිට නොතේරෙන්න පුළුවන්. නමුත් කමන්නේ නැවත නැවත යෙදෙන කෙනෙක්ට අන්න එකපාරට සමහර විට සති කිහිපෙකින් අන්න එකපාරට තේරෙනවා සිදුවීමක් වුණා. මම වෙනදා විදිහට ප්‍රතිචාර දැක්වේ නැහැ. අන්න අර පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනවා. යකෝ මාර වැඩි කියලා ඔන්න ඒ විදිහ අදහසක් එනවා. සමහර වෙලාවට ඔන්න හිතවිලි එනවා. හිතවිලි කරදරයි. හිතවිලි බාධායි කියලා ගමයි මෙයා ගන්නෙ. නමුත් ඔන්න හිටපු ගමන් තේරෙනවා හිතවිලි ඇවිල්ලා ගියා. හැබැයි බාධාවත් තිබුණේ නැහැ. හිතවිලි ඇවිල්ලා ගියා. හැබැයි අල්ලගත්තේ නැහැ. දර නිකන් අතේ පොල්සෙල් ගාගත්තා වගේ ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ ඒවා කාලෙත් එක්ක අහුවෙන්නේ. ඒක නැවත නැවත කිරීම තුලින් තමයි ළඟා කරගන්න පුළුවන්. ඉතින් මේ ලියපු එක්කෙනාට මම කියන්නේ මේ හොඳයි කරලා තියෙන විදිය හොඳයි. ඔය ඉදිච්ච විදියම ඔය විදියට දිගට පවත්වන්න. දවසට වරක්වත් ඔය විදියට පැයක් දෙකක් ගත කරන්න. ඒක නැවත නැවත සිද්ධ කරන්න. ඒ නැවත නැවත සිද්ධ කරන ගමන් තමුන්ගේ අත්දැකීම බෙදා හදා ගන්න. ඒ විදියට සති කිහිපයක් ඔක පවත්වලා බලන්න. අනේ එතකොට මේකේ නියම ආනිසංස දකින්න පුළුවනි.
එහෙමයි ස්වාමින් වහන්ස. ලිඛිත ප්‍රශ්න මෙපමණයි ලැබිලා තියෙන්නේ. ස්වාමින් වහන්ස මේ වාචික ප්‍රශ්න වලට ආරාධනා කරන්න අවසරද?
හොඳයි, අපි පද්මනෝනට කියමු ප්‍රශ්නයක් අහන්න කියලා. බොහොම අමාරුයින් තමයි කටහඬ අහන ලැබෙන්නේ. හරිම මේ ආඩම්බරයි ඔහොම ඉන්නේ.
ඒ ස්වාමින් වහන්ස රැස්වී සිටින සියලුම දිනාගින්න අවසරයි. ඔබලා සියලු දිනාගින් මේ ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ වාචික ප්‍රශ්න ඇසීමට තිබේ නම් කරුණාකර අත උසවා එය සංඥා කරන ලෙස.
මේ අර ගිය සතියේ අයෝමි රිපෝට් එකක් එවලා තිබුණා. ඒක මේ මම දැන් ඉන්ද්‍රට එව්වා. ඒක පුළුවන් නම් ඉදිරිපත් කරන්න. ඒක හැබැයි එයා සම්බන්ධ වෙලා ඉන්නවද දන්නේ නැහැ. අයෝමි
අවසරයි ස්වාමින් වහන්ස, දැන් ලැබුණා ඒ වාර්තාව. අතින් ලියලා දෙන තියෙන එකක් නිසා ටිකක් මට හෙමින් කියවන්න වෙනවා. අවසරයි ස්වාමින් වහන්ස, දෙවන වාර්තාව පර්යංකය විනාඩි 30. පුටුවක වාඩි වී හිස සිට දෙපතුල දක්වා දෙවරක් පමණ සිහිය යොමු කර ගැඹුරු හුස්මක් ගතිමි. පසුව හුස්ම ගන්නා විට පපු ප්‍රදේශයේ ඇතිවන පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු කළෙමි. වරින් වර සිතුවිලි පැමිණියද නැවත පිම්බීම හැකිලීම වෙත හිත යොමු කළෙමි. ටික වේලාවකින් මුළු ශරීරයම යම් හිරිවැටීමක් වැනි විස්තර කළ නොහැකි ස්වභාවයක් ඇතිවිය. වහා නැගිට අතපය දිගු කර හිරි අරින්නට සිතුනි. එහෙත් එම ආකාරයටම සිටීමි. සම්පූර්ණ පරයක පුරාම මෙම ශරීරය පුරා දැනෙන යම් ආකාරයක අපහසුව පැවතිනි. තෙරුවන් සරණින් උපදෙස් දෙන ලෙස දෙනසේක්වා. සාදු සාදු සාදු. එපමණයි ස්වාමීන් වහන්ස.
ඒ කිය අර අන්තිම වාක්‍ය පොඩ්ඩක් කියවන්න. අර මොකද්ද අපහසුවක්? අන්තිම වාක්‍ය
සම්පූර්ණ පරයන්ක පුරාම මෙම ශරීරයේ පුරා දැනෙන යම් ආකාරයක අපහසුව පැවතුනි.
හරි.
තෙරුව කරුණාවෙන් උපදෙස් ලබා දෙන සීක්වා.
හොඳයි. එතකොට ඔහොම යෙදිලා බැලුවාම ඔන්න දැන් මේකේ තමයි ඔක දැන් අර විස්තර කරන හැකි අත්දැකීම් කියලා ඔය කියන්නේ. විස්තර කරන හැකි දැනීමක් කියලා කියන්නේ. ඉතින් ඕක තමයි වැඩේ. එතකොට දැන් මේ වචනෙන් අපි කියන්න උත්සාහ කරනවා. ඇත්තටම යෙදිලා බලන එකේ වටිනකම තියෙන්නේ ඔතනයි. මේක කොච්චර කිව්වට තේරෙන්නේ නැහැ. අහලා තේරුම් ගන්න විදිහයි අත්දැකලා තේරුම් ගන්න විදිහයි අතර අහස පොළොව වගේ වෙනසක් තියෙනවා. එතකොට අහන කට්ටිය අහලා විතරක් තේරුම් ගන්න හදන කට්ටිය අපිට අල්ලන්න පුළුවන් පටස් ගාලා. වචන දෙක තුන බිඳිනකොට තේරෙනවා ඔය මොකක් හරි පොතක් ගිලලා තමයි කියන්නේ කියලා තේරෙනවා. ඒක නිසා අන්න යෙදුනහම එන්නේ වෙනස්ම විදියක අත්දැකීමක්. එතකොට ඒකට තමයි අපි මේ අනුග්‍රහ කරන්නේ. මේ වචන බිඳලා කතා කරලා කියන්න උත්සාහ කරන්නේ මේ වචනෙට නගන්න බැරි එකක් ගැන තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අර යම්කිසි විදියක අධෛර්යමත් වුණා කියලා කියන්නේ. මේක මේ හොයාගත්තට මොකද මේක මුන්ට කියලා දෙන්න ගිහිල්ලා නිකන් මං වෙහෙසටපත් වෙනවා කියලා අදහසක් ආවා. ඒ විදියට හැඟීමක් ඇති වුණා කියලා ඔය ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. නමුත් අන්න පස්සේ තේරුම් කරා, පස්සේ වෙනස් කරගත්තා. එහෙම නැත්තම් අර මලක් පිපුණාම මල කැමැති වුණත් අකමැති වුණත් නිකන් වටපිටාවට සුවඳ පැතිරෙනවා වගේ මේ ධර්මයේ පැතිරිලා ගියා. එතකොට වචනයට නගන්න බැරි දෙයක් වචනෙන් ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. ඒ විදිහ උත්සාහයක් දරනවා. ඉතින් ওই ධර්මයේ දැන් පසේ බුදු කෙනෙක් ගැන අහලා තියෙනවා නේ මියුට්. වචන බිඳින්නේ නැහැ. මේ ප්‍රතිපදාව ගැන කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ගමන ගිහිල්ලා තියෙනවා. තනියම ඒ මදිවට. තමුම්ම අවබෝධ කරලා තියෙනවා. හැබැයි අර විදියට පැහැදිලි කරලා ප්‍රකාශ කරලා දෙන්න අමාරුයි. කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් එක්තරා විදියක අන්න පස්සේ බුදු කෙනෙක් අමුතු නිරූපණයක් සිද්ධ කරනවා මේ ධර්මයේ පිළිබඳ. අන්න නිශ්ශබ්දයි. නිශ්ශබ්දයි මේ වචනෙට නගන්න බැරි ධර්මය වචනෙට නොනගා ඉන්නවා. අමුතු බණක් ඒ නිහඬතාවය තුළ තියෙනවා. ඉතින් ඒ බණත් වටපිටාවට ඇහෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මේ විදිහට පසේබුදු කෙනෙක් දැක්කහම මිනිස්සු කල්පනා කරනවා. අර පින මෝරපු කට්ටිය කල්පනා කරනවා. ගිහිල්ලා අන්න සමහරවිට මේ හාමුදුරන්ගේ පිටිපස්සෙන් වැටෙනවා. පිටිපස්සෙන් වැටිලා අර යන එන විදිය, කටයුතු කරන විදිය පිළිබඳ යම් කිසි හැඟීමකින් ඒ විදිහට තමුණුත් කටයුතු කරනවා. ආසිවුරක් පොරව ගන්නවා, බෙකෙස් ටික බා ගන්නවා, පිණ්ඩපාත යනවා. ඔහොම ඉන්නවා. ඔහොම ඉන්නකොට අර දෙවැන්නත් අන්න පසේ බුදු කෙනෙක්ම තමයි යත් වෙන්නේ කියලා සඳහන් කරනවා. එයත් අර විදියට අන්න යම් කිසි විදියක තමුන්ම අවබෝධයක් ලබා ගන්නවා. ඉතින් ඔහොම ලොකු පිරිසක් පසේ බුදුවරු 500ක් වගේ දුණත් එකතු වෙලා අන්න කල් ගෙවනවා කියලා ඔය සමහර තැන්වල විස්තර තියෙනවා. ඉතින් එතකොට අන්න ධර්මයේ අමුතු නිරූපණයක් තමයි ඒක. වචනෙට නගන්න බැරි එකක් වචනෙට නොනගා ඉන්නවා. නමුත් ඉතින් සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණු ලෝකේ අන්න මේක මේ තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න මේ දුවිලි අඩු මිනිස්සු සත්වයෝ මේ ලෝකේ ඉන්නවා හැස්වල දුවිලි අඩු අන්නේ සත්‍යයන්ට අනුකම්පාවෙන් බුදු කෙනෙක් මේ විදිහ උත්සාහයක් දරනවා. එතකොට අන්න යෙදෙන්නේ නැත්තම් ඒ උත්සාහය අප්‍රයෝජනේ අපි එච්චර අරගන්නේ නැහැ. අපි නිකන් වමතෙන් අලනවා වගේ මෙතෙන්ට වෙලා කන දීගෙන ඉඳලා ඉතින් යනවා. ඊළාප ලබන සතිය එනවා. ඉතින් ඒ වුණාට අර නියම හරය ලබන්නේ නැහැ. කියනවා අර ගොප්පලු රස්සාව. ගොපල්ලට ඉතින් දවසේ කුලියයි. කෑම බත් එක කුයි හම්බු වෙනවා. ඒ ඇරෙන්න ඌ ලබන ලාභයක් නැහැ. නමුත් අන්න ගව හිමියා අන්න ඒ ගවයන්ගේ කිරි ඒ පස්ගෝ රස ලබා ගන්නවා. ඉතින් ඔය වගේ දෙයක් තියෙන්නේ. ඒතරේ යෙදිලා බැලුවාම මේක තේරෙනවා මේ විස්තර කරන්න බැරි අමුතු හැඟීම් දැනීම් ගොඩක් තියෙනවා. මේ කයේ අපහසුාවක් මේ විදිහට වෙහෙස ගතියක් මතුවලා තියෙනවා. ඒ වෙහෙස මුළු පරයන්කේ පුරාම තියෙනවා කියලා තමයි ඔකේ සඳහන තියෙන්නේ. එතකොට සාමාන්‍ය මේ වගේ දෙයකට යෙදෙන කෙනෙක්ට දකින්න පුළුවන් අන්න අර අපි හිතමු කායික මානසික වෙහෙසවල් තියෙනවා නම් ඒවා මතුවලා එනවා. පුරුදු නැහැ අලුතෙන් බැසගත්ත කෙනෙක්ට කොහොමද දැනෙනවා ඒවා. එතකොට හිතනවා මේ වැරදිලා මේ භාවනා කරන්න ගිහිලා ආපු පිස්සුවක් කියලා. ඔහොම හිතෙන්නේ නැහැ. කලිනුත් තියුණේ ඒවා. දැන් අඩුම ගානේ පිට දානවා. ඒකත් ලොකු ජයග්‍රහණයක්. අන්න ඇතුලේ තියුණොත් කැන්සර්. ඔක යන්න ඕනේ කොහෙන් හරි. උඩින් හරි යටින් හරි යන්න ඕනේ. ඉතින් බඩේ යනකොට අමාරුයි. බම්මණ යනකොට අමාරුයි. නමුත් ගියාට පස්සේ සහනයක් දැනෙනවානේ. නැත්තම් ජීවිත කාලයක් වුණත් ගත කරන්න පුළුවන්. පොල් මුඩු ගහගෙන ඉර කරගෙන ගත කරනවා. ගත කරලා අර මරණ මොහොතේ ඔක්කොම ටික අන්න එළියට පයින්නවා. ඉතින් කොහේ ඉපදෙනවද කියලා හිතාගන්න බැරි කමකුත් නැහැ ඒක එක්තරා විදියක. අර හිර කරගෙන තද කරගෙන පොල් මුඩු ගහගෙන ඉඳලා. නමුත් අන්න කලින් කරලා තියන්න ඕනේ. කලින් බැස ගන්න ඕනේ. බැස්සම තේරෙනවා අමාරුයි, අපහසුයි. ඒ විදිහේ වෙහෙසක්, පීඩාවක් මතුවලා එනවා එක්ක මානසික වෙහෙසක් විදියට නැත්නම් කායික වෙහෙසක් විදියට නිරූපණය වෙනවා. නමුත් ඒකට මුහුණ දිය යුතුයි. නැත්නම් මරණ මොහොතේ ওই ටික ඔක්කොම එකටම කොහොමවත් කරන්න බෑ වැඩි. කලින් කළා තියා ගන්න ඕනේ. කලින් කරනකොට තේරෙනවා වෙහෙස එනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ උපදේශය තමයි ඒ ඉරියව්වේ ඒ වෙහෙස ඉවර කරලා යන්න. ඒ ඉරියව්වේ ඒක ඉවර කරලා යන්න කියලා තමයි කියන්නේ. ඇවිදිනකොට වෙහෙසක් ආවොත් ඇවිදින ඉරියව්වේදී ඒක ඉවර කරලා යන්න. වාඩි වෙලා ඉන්නකොට වෙහෙසක් ආවොත් වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී ඒක ඉවර කරලා යන්න කියලා සඳහන් කරනවා. එතකොට ඔය පරියන්කයකට ගියහම මේ නැగిලා නැగిලා එන එක ඕක ගිහිල්ලා 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 යම් කිසි විදියක වර්ධනය වෙලා අන්තිමට බැහැලා යනවා. සමහර විට පැයක්මාරක් ඉන්න වෙන්නත් පුළුවන්. නමුත් එහෙම ඉඳියහම අනේ ඉරියව්වේ අහවර කළා තමයි අපි යන්නේ. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් බාගෙට අරගෙන නැගිටිනවා. නැගිට ගමන් දවස පුරාවට සමහර විට ඕක තියෙනවා. පහුගිය දවසක එක්කෙනෙක් කියලා කියනවා මොකද්ද අමුතු තදවීමක් ආවලු. ගල් වේගන ආවලු. භාගයක් වෙලා යනකොට මම බය වුණලු මම නැගිට්ටලු. දැන් ස්වාමීන් වහන්සේ පැය ගානක් තිස්සේ මේක තියනවා, දිකටම තියනවා. අන්න මොකද උනේ? භාගයට නැගිලා ගියා. අර කියනවා අර යකෙක් දැක්කහම දුවන්න දිවුවොත් මොකද වෙන්නේ? දිවුවොත් යකා අරන් තමයි දුවන්නේ. දිවුවොත් යකා අරන් දුවන්නේ. ඒ වෙනුවට දුවන්න එපා, පොඩ ඉඳලා බලන්න මූ යකෙක්ද. පොඩ ඔබලා බලන්න, නේම් මොකද්ද මේ බිස්නස් කාඩ් එක පොඩ ඉල්ලලා බලන්න. ආ ඒක ඇත්තටම යකා කියලා සඳහන් වෙනවා නම් අන්න දිව්වට කමක් නැහැ. නමුත් පොඩ පරීක්ෂා කරලා තමයි දුවන්නේ. එක පාට නිකන් දැක්ක ගමන් දුවන්නේ නැහැ. මොකද මේ මනුස්සයා යකත් අරගෙන දුවන්නේ. හිත තුලේ බයත් අරගෙන දුවන්නේ. ඒ වෙනුවට අන්න දුවන්න නැතුව පොඩ ඉඳලා බලනවා. එහෙම නැත්තම් නූල් බැඳලා එක විකාර කරන්න වෙනවානේ. නෑ පොඩ්ඩක් දුවන්න නෑ, මොකද මේ ඇත්තටම යකෙක්ද. පොඩ්ඩක් දත් ටික පොඩ්ඩක් විලිස්සන්න කියනවා. ඊට පස්සේ නේම් කාඩ් එක ඉල්ලලා බලනවා. ආ මූ නම් ඇත්තටම යකෙක් පාටයි. ආ ඒ වෙරිෆිකේෂන් එක කරගෙන දිව්වත් කමක් නෑ. ඔන්න ඒ විදිහේ දෙයක් තියෙන. එතකොට ඔන්න එන අපහසුතාව වෙහෙස වගේ දේවල් එතන එතන ඉවර කරලා යන්න ඕනි. නැත්තම් වෙන්නේ මොකද? ඕක සමහර විට පැය ගණන් පිටිපස්සෙන් එලෝගෙන එනවා. අර යකා අරගෙන දුවනවා. ඒක නිසා අන්න ඒ දේ ඔලුවට දාගන්න. ඔය එනේ ඒවා ඒ ඉරියව් අහවර කරන්න බලන්න. මං කියන්නේ ඒක කරන්න පුළුවන් හැම වෙලේම කියලා. ඔය ගෙවන ජීවිතත් එක්ක සමහර විට අපහසු වෙන්න පුළුවන්. නමුත් ඒ උත්සාහය දැරිය යුතුයි. ඒක තමයි නියම ප්‍රතිපදාව කියන එක හඳුනාගත යුතුයි. එතකොට ඔය ඇවිල්ලා නැගලා එයාගේ රංගනේ පෙන්නලා ආපහු බහැලා යනවා. ඒ බහැලා ගියාට පස්සේ ආපහු නැවතත් අර ප්‍රകൃතියට අර විවේකෙට අපේ හිත මෝදු වෙලා එනවා. ඉතින් ඔය ක්‍රියාවලියට තමයි ඉඩ දෙන්න ඕනේ. ඕක මරණ වෙලාවේ කරන්න බෑ. මරණ වෙලාවේ ඔය අමාරු අපහසුතා ටික ඔක්කොම ඔය විදිහටම එනවා. ඒ එනකොට ඕක කරන්න බෑනේ. ඕක කරන්න බෑ. එතකොට කියනවා අයියෝ පමා වැඩි, ඔබ පමා වැඩි. මට මොන ගැසුනේ ඔබ පසුවී කියලා හඬන්න වැළපෙන්න පුළුවන්. මැරිලා ඉතින් කොහේ ආයිද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මරණ මොහොතේදී පුරුද්දක් කරන්න මේ පුහුණුවක් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න එපා. සාමාන්‍ය මේ වෙලාව මැරිලා මතකෙට නම් නෙමෙයි කියන්නේ මේ. ඒ වුණාට නිකන් සාමාන්‍ය අර කලන්තයක් හැදෙන වෙලාවක්, යම් කිසි විදියක උණ විකාරෙන් දඟලන වෙලාවක්, අන්න ඒ වෙලාවක අත්දැකීම පොඩ හිතලා බලන්න. ඒ වෙලාවේදී අපිට එහෙම පාලනයක් නැහැනේ. ඒ වෙනුවට තියෙන්නේ යම් කිසි අර ගලණයක්, යම් කිසි ක්‍රියාවලියක්. ඒතර කොහොමද ඒ ක්‍රියාවලියට නිවැරදිව මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නේ කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. අන්න ඒක තමයි සිහිය කියන දේ පුරුදු කරලා සිහිය ස්වභාවික වෙනකම් මේ ප්‍රතිපදාව වඩලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ආ මොන දේ කරත් ස්වභාවිකවම හිත සතිමත්. ඒ සර්කිට් එක නැවත නැවත පණ ගන්නවලා, නැවත නැවත පුහුණු කරලා, නැවත නැවත බල ගන්නවලා තියෙනවා. ඔය බ්‍රේන් එකේ තියෙන නිකන් ප්‍රෝග්‍රෑම් වෙන එකක්නේ. මොනවා හරි දෙයක් ප්‍රෝග්‍රෑම් කරනවද ඒ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවා. දැන් අපි ওই ප්‍රෝග්‍රෑම් කරපු ඒවා තමයි වැඩ කරන්නේ. ඔය ඇබ්බැහි කියන ඒවා, ඔය බින්දෙන වචන වගේ කියන ඒවා, ඒ ඔක්කොම ওই ප්‍රෝග්‍රෑම් එක තමයි. නැවත 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 10,000 වරක් කළා, පුරුදු කළා, බහුලීකත කළා. බොරු කියන්න පුළුවන් හිතන්නේ කල්පනා කරන්නේ නැතුව. කට ඇරියොත් කියන්නේ බොරුවක්. හිරාසි කියනවා නේ නෑ ඒක අචිත්තකයි. අචිත්තකයි මොකද මං හිතලා එහෙම කිව්වේ නෑලු. එහෙමද අචිත්තක දෙ එතකොට ඒක? නෑ ඔය තියෙන්නේ බොරුවම බහුලීකත කළා. බොරුවම ස්වභාවික කළා. එතකොට අර හිතලා මතලා කරනවට වැඩිය භයානකයි ඔය தත්තේ. අර නිකන් කපලා කපලා බෙලි කපලා කපලා පුරුදු වුණ වැද්දෙට්ට මස් වැද්දෙට්ට අයි බෙල්ලක් කපනවා කියන එක ගානක් නැහැ නේ. ඌට අර සුරුට්ටුවක් බිබී ක්‍රිකට් මැච් එකක් බල බල බෙල්ල කපන්න පුළුවන්. පළවෙනියට කපන එකට අම්බෝ දඟලන දඟලිල්ලක් සතාට වැඩිය මූට කලන්තේ දානවා. ඊතර මොකද්ද වෙලා තියෙන්නේ? අන්න බහුලිකත කළා. එතකොට ඒ தත්ත්වය හරි භයානකයි. බොරුව 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 නැත්තා වංචාව 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 නැවත 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 කළා. ඒක නොකර ඉන්න බෑ. ඒක ඉබේ සිද්ධ වෙනවා. එතකොට යන දියා හිතා ගන්න පුළුවන් නේ. එයාට නිවස කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්. ඕකේ අනිත් පැත්තත් හැබැයි සත්‍යයි. අනිත් පැත්ත සත්‍යයයි. එතට අපි ඉත්තමු සත්‍ය වචන කියන්න ස්වභාවිකව. සත්‍ය වචන හැමදාම සත්‍ය වචන කියන විදිහට පුරුදු කරනවා, ප්‍රෝග්‍රෑම් කරනවා. එතන මොකද වෙන්නේ, මෙයා ඇත්තම කතා කරලා කතා කරලා කතා කරලා මෙයාට බොරුව කියවෙන්නේ නැහැ. බොරුවක් කියනවා නම් ආයාසයක් වෙහෙසක් ගන්න ඕනේ. මොකද අර ස්වභාවික ප්‍රෝග්‍රෑම් එකේ ඒක නැහැ. ඔන්න ඕක තමයි තියෙන ආරක්ෂාව. රකින්න එකට වැඩිය රැකෙන එක උතුම්. රකින්න සීලයකට වැඩිය රැකෙන සීලය උතුම්. එතකොට අන්න අර විදියට අපි හිතමු සිහියක් පුරුදු කරනවා, සිහියක් නැවත නැවත වඩනවා. ඒ සිහිය ස්වභාවිකවම සිහියක් අපේ හිත තුළ පීඨනකම්. අපි ස්වභාවිකවම සතිමත්. එතකොට මොකද වෙන්නේ? අනේ එතකොට මැරෙන මොහොතාවත්, අසනීප වුණත්, උණ විකාරයක් ආවත්, කලන්දේ දාලා දැන් වැටුණත්, හිතේ ස්වභාවය තමයි හිත ස්වභාවිකව සතිමත්. වැඩිය පොල් තෙල් ගාගෙන තමයි අල්ලන්නේ. ඒ පොල් තෙල් තියෙන ස්වභාවිකවම. ඒතර කොයි දේ ඇල්ලුවත් එහෙම ග්‍රහණයක් එන්නේ නැහැ. අන්න ඕක තමයි නියම පිළිසරණ, ඕක තමයි නියම ආරක්ෂාව. එහෙම නැත්නම් මැරෙන වෙලාවේ අපි මේක වඩන්නේ කියලා හිතා ඉඳියට ඒක නම් පොඩ්ඩක් අමාරුයි ඉතින්. කලින් කරොත් තමයි. අර අනාද වින්දික සිටුතුමාත් ඒකනේ කියන්නේ, අයියෝ හාමුදුරනේ මොකද මට මෙච්චර කල් මේක කිව්වේ නැත්තේ කියනවා. ඒ සාරිපුත්ත හාමුදුරන්ට කියන්නේ. අනේ ඉතින් ඔයගොල්ලෝ ඉඳපු විදිහට අපිට කියන්න හිතුන්නේ නෑලු. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා. දැසිකියානේ එහෙම කරන්න එපා, අනාගතේ කට්ටියට හරි කියන්න. මේ මැරෙන මොහොත වෙනකන් ඉන්න එපා කියලා කියනවා. ඒක තමයි වැඩේ. ඒකෙන්ද ඒ විදිහ උත්සාහයක් දරන්න, ඒ නේ නේවා ඒ ඉරියව්වේ ඉවර කරලා යන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, සාදු සාදු. අයෝමි විසින් සක්මන් භාවනාව පිළිබඳ වතාවක් එවලා තියෙනවා. ඒ ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. ගෞරවනීය ස්වාමින් වහන්ස, මගේ භාවනා අත්දැකීම් මෙලෙස සටහන් කර උපදෙස් පතමි. සක්මන් භාවනාව, කාලය විනාඩි 45යි. ලනුපැදුරේ මම දකුණ ලෙසට මෙනෙහි කරමින් සක්මන කරගෙන ගියෙමි. ටික වේලාවකින් මෙනෙහි කිරීම වෙනුවට පතුලේ ස්පර්ශය පිළිබඳ සිහිය යෙදෙවිනි. එක් පාදයකට බර දී ආරම්භ කරන සක්මන අනෙක් පාදයේ පතුල මැද කොටස ඇඟිලි වශයෙන් පොළව ස්පර්ශ කරන අතර ඇඟිලි ප්‍රදේශයට විශේෂයෙන්ම මහපැටැඟිල්ලට තෙරපුමක් දැනීමත් සමග අනෙක් පාදයේ එසවි ඉදිරියට ගොස් නැවත පොළව ස්පර්ශ වේ. මෙහිදී එසවීම හා පොළවේ ස්පර්ශ වීම යන අංග දෙක කෙරෙහිම සිත යොමු කිරීම පහසු අපහසු වූ බැවින් පොළවට වදින පාදයේ ස්පර්ශය වෙත පමණක් සිත යොමු කළෙමි. ටික වේලාවකින් ලනුපැදුරේ රළු ගතිය පාදවලට දැනීම මදක් අඩු වී කොට්ටයක් මත පාද තබනවා වැනි හැඟීමක් ඇති විය. පිටුපසට කර සිටින දෑත් ඉතා බර ලෙසට දැනුනි. උරිස් වල වේදනාවක් දැනුනි. මෙහිදී සක්මන අවසන් කළෙමි. එපමණයි වාර්තාව ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි. අර ආයාසයෙන් කරන එක ටික වෙලාවකින් යම්කි සිද්ධියක නිකන් ස්වභාවික බවකට පත් වෙනවා. ඉතින් ඒකම තමයි අපි කලිනුත් කිව්වේ. අනේ නැවත නැවත පුරුදු කරනකොට මේක මේ ස්වභාවික වෙනවා. ස්වභාවිකව ඒක මතුවලා එනවා. එතකොට අර ගොඩාක් විස්තරතරතුරු පේන්නේ නැහැ. මේ වෙනුවට අර නිකන් ඔහේ සක්මන් කරනවා, ඒක නිකන් ඉබේ වෙනවා, බොඳ වෙලා යනවා වගේ ගතියක් තමයි දැනෙන්නේ. නමුත් ඒක ප්‍රතිපදාවේ ඉදිරියක්. ඉතින් ඒ විදිහේ ඉදිරියක් දැකලා තියෙනවා. ඒක නැවත නැවත සිද්ධ කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒක සඳහා අදිස්ථානයක් අරගන්න කියලා අපි කියමු. මේ කලින් එනාම නේද?
එහෙ ස්වාමීන් වහන්සේ, කලින් කෙනාමයි
අයෝමි. ඒ විදිහට කරගෙන යන්න කියලා කියමු.
එපමණයි ස්වාමීන් වහන්සේ. පත්මා මම බාර දෙනවා මේ ඉතිරි වැඩ කොටස කොට කරගෙන යෑමට. ඔබට බාර දෙනවා. සාදු සාදු සාදු.
අවසරයි ස්වාමීන් වහන්සේ, වහන්සේට ඉතාමත් පින් අපට උපදෙස් ලබා දුන්නාට. මම නැවත මේ ආරාධනා කරනවා කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් හරි වාර්තාවක් මේ කරන්න පුළුවන් දැන් අවස්ථාව තියෙනවා. සූ මොසේ අත ඔසලා අපිට දැනුම් දෙන්න. නදීප්ට මම ආරාධනා කරනවා. නදීප් ඔබගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
මොහොමත්ම සිං පත්මනැන්දා අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි මදීප් කතා කරන්න
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස පත්මනැන්දා ප්‍රශ්නයක් අහනකොට ඇහුව නෑනේ ස්වාමීන් වහන්ස
අපිට
තේරෙනවා තේරෙනවා අපි නොතේරෙනවා අපි යාර තේරුන්නේ නැහැ වගේ ඉන්නවා ඇත්තේ දැක්කේ නැහැ කන් ඇත්තේ උනේ නැහැ වගේ ඉන්නවා ඉතින්
අපේ නම් සවනස් දැන් ඉස්සෙල්ල පත්මනන්දට එහෙනම් අවස්ථාව දීලා
නෑ නෑ මං කිව්වේ මට ප්‍රශ්නයක් නෑ කියලා කියන්න මං ඉස්ස ඒ වෙලාවේ කතා කරා නමුත් ඒක මේ මයික් එක අන්මියුට් වෙලා තිබුණා
සවනස් සවනස් වහන්සේ මේ පොඩි අත්දැකීමක් ඉදිරිපත් කරන්න කියලා හිතුණා ස්වාමීන් වහන්සේ දැන් සවනස් දැන් කොවිඩ් නැති හින්දා මේ දවස්වල ඉතින් අපි ඔය යාළුවෝ පොඩි පොඩි පාටි වලට කතා කරනවා ඉතින් අර අකමැත්තෙන් උනත් යන්න එපයි නැත්තම් එකපාරටම මොකක්ද ඒකට වෙන්නේ අමුතු චරිතයක් අපිට දෙන්න හදනවා නේ ස්වාමීන් වහන්සේ ඒකින්ද ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් මුණ පෙන්නලා එනවා ඉතින් අර පරණ ඒ පාටි වල ගිහිල්ලා ඉතින් ඔය සින්දු කියලා එහෙමෙන් දැන් අපේ සිග්නේචර් එක වැදිලාන තියෙන්නේ ඒ වෙලාවට ඉතින් ඔය සින්දුවක් කියන්නත් කියලාත් කියනවා ඉතින් ඔහොම අවස්ථාවක් ආවා ස්වාමීන් වහන්සේ දැන් අර සින්දුව ගැන දැන් මයික් එක අතට දීලා කියන්න හදනකොට ස්වාමීන් වහන්සේ අර අපිරියක් ආවා වමනේ ඉදෝ කියලා නිකන් හිතුණා. ඒතරකොට මේ එකට ඉතින් අර සතිමත් වෙනවා ස්වාමීන් අර ඒකට තියෙන අකමැත්ත ඒ වෙලෙම අර නිකන් සුනාමිය ගහන වගේ ආවා. ඒකටම සතිය පිහිටෙව්වා. පිහිටවල දැන් ඔය කැරෝකෙමිසික් එක ස්වාමීන් වහන්සේ යන්නේ දැන් සින්දුව කියන්නේ එතකොටම අර දැන් සින්දුව වචන ටිකක් යන්න පටන් ගත්තා. එතකොටම ඒක දැකලා දැන් ආපහු සින්දුව කියන්න පටන් ගන්නවා. ආයි සින්දුව කියනකොට ස්වාමීන් වහන්සේ අර වගේම අර අප්පිරියා වෙනවා. ඒක නැති වෙනවා. ආයි සින්දුවට හිත දානවා. ඔහොම ගිහලා ගල ස්වාමීන් වහන්සේ අන්තිමට ඒ අප්‍රසන්න හැඟීම නැති වෙලා අන්තිමට සින්දුවටම හිත දැන් ඉන්නවා. ඔන්න දැන් පොඩි මේ ජොලියකුත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අර සින්දුව නිසා නෙවෙයි ස්වාමීන් වහන්සේ මම දැන් අර කරන ක්‍රියාවට සිත යොමු වීම නිසා එන දෙයක් කියලා මට දැන් තේරෙනවා. අර සින්දුවෙන් මට කිසිම මේ අර ඉස්සර සින්දුව අහලා හෝ සින්දුව කියලා තියෙන ඒ සතුට නෙවෙයි තියෙන්නේ. මම දැන් මේ ඒ මොහොතේ ඒ අත්දැකීමේ ඉන්න හින්දා එන සතුටක් ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම ඕක දැන් සින්දුවත් අන්තිමට කොහොමද හොඳටම කියවුණා. පස්සේ මම ඒක හිතලා මට දැන් මේක කරන්න පුළුවන්ද කියලා ඒ කියපු ඒ ක්වොලිටි එකෙන්ම ආපහු රිපීට් කරන්න බැලුවා ස්වාමීන් වහන්ස. ඒක වෙන්නේ නැහැ. ඉතින් මට හරි මේ ප්‍රහේලිකාවක් කියලා කියන්නත් බෑ ස්වාමීන් වහන්ස. අර ඒ සතියෙන් ඒක කිරීමත් සහ මම විසින් මේක උත්සාහ කළා නැවත කරන්න උත්සාහ කිරීමත් අතර ලොකු වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්ස. අර අත්දැකීම් දෙක ඒ අවස්ථා දෙකේදී ලැබෙන අත්දැකීමුත් හාත්පසින්ම වෙනස් ස්වාමීන් වහන්සේ. ඉතින් මගේ අදහසක් ලෙස ඒක ඉදිරිපත් කරන්න හිතන ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං කරුවන් සරණ.
ඔව් ඒක තමයි පාටි වලට යනකොට පරිස්සමෙන් සීකල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. නැත්නම් ඉතින් කබරය දාගෙන තමයි නතර වෙන්නේ. ඒක ඉතින් ස්වභාවිකයි. ඒකෙන්ද ඉතින් ඒ ගිල්ලා ඒවා මේවා පාවිච්චි කරනකොට පමණට පාවිච්චි කරා නම් ওই පස්සේ එන්නේ නැහැ. ওই වමන යන ගතියක් එන්න විදියක් නැහැ එනවා. ඉතින් ඒක තමයි වැඩේ. බොන බීපු තැනක නොබී ඉන්නවා කියන එක පුදුම දක්ෂකමක්. ඒක අමුතුම ශිල්පයක්. හැබැයි ඒක නිකන් අයියෝ බී මේ ආදීනව මේ එහෙම කියන්න යන්නත් හොඳ නැහැ. එහෙම කියන්න ගියා මුන් කියන උඹ මේ ඉරිසියාවට කුහකකම කියලා ඔයගේ වචන තානවනේ නේ. ඒකින් සද්ද නැතුව අර බීලා වගේ ඉන්නවා. බීලා වගේ ඉන්නවා නොබී. ඇත්තටම මේ සිහිය කියන්නේම මේ අර බේබද්දන් අතරේ නොබී ඉන්නා වගේ දෙයක් තමයි. බේබද්දෝ තනි කර ඉන්නේ. බේබ සමාජයක වැඩි හරියක් ඉන්නේ බේබද්දෝ. ඒතර මේ මහ පොළවේ මේ කතා කරන මොහොතෙත් අන්න බිලියන ගාණක් ඉන්නවා. මේ ඉන්න සත්තුන්ගෙන් මිනිස්සුන්ගෙන් 50% යන්නේ. 50%ක් බේබද්දෝ මේ වෙලාවේ. බීලා ඉන්නේ, මත් වෙලා ඉන්නේ. මුලාවක ඉන්නේ. 50%ක් අවදි. එතකොට හිතන්න කෙනෙක් ඇවිල්ලා අපිට නපුරු වචනයක් කියන එකට කොච්චර සම්භාවිතාවක් තියනවද? කොහෙදෝ යන වාහනයක් ඇවිල්ලා යට කරගෙන යනවා කියන එකට කොච්චර සම්භාවිතාවක් තියනවද? ඉන්න මිනිස්සුන්ගෙන් 50%ක් මුලාවක යෙදිලා ඉන්නේ. වර්තමානයේ මම දැන් මෙතන කියන එකේ නැහැ. බීලා. ඉතින් ඒ බීමත් කමයි අවදි භාවය අතර වෙනසක් තමයි මේ සිහිය කියලා කියන්නේ. ඒ සිහිය තියනවා නම් ඒක ජයග්‍රහණයක්. දැන් සාමාන්‍ය බේබද්දෝන්ගෙන් අහලා බැලුවොත් ඇයි බොන්නේ කියලා අහලා බැලුවොත් ඒගොල්ලෝ කියනවා හරියටම උත්තරේ දෙනවා. මොකද්ද කියනවා මට මාව අමතක කරන්න ඕනේ. මට මේ සමාජෙත් එක්ක මූ වෙලා ඉන්න ඕනේ. මගේ ප්‍රශ්න අමතක කරලා ටික වෙලාවක් නිදහසේ ඉන්න ඕනේ. හරියටම කියනවා වේවදුකම අන්න අසිහිය තමයි වඩන්නේ. ඒ වෙනුවට සිහියක් වඩනවා. හැබැයි අසිහිය රජ කරන තැනකට ගිහිල්ලා සිහිය ගැන කියන්නේ කියොත් අන්න ඉතින් මෝඩකම තමයි අපේ. ඒ වෙනුවට අන්නේ බීපු තැන බීපු විදිහට ඉන්න ඕනේ. නොබී. ඒක ලොකු ජයග්‍රහණයක්. එහෙම ඉන්න පුළුවන් නම් ඒක අමුතුම ශිල්පයක්. දුර්ලභ ශිල්පයක්. කරන්න පුළුවන්. බැරි නෑ. මේක කරලා තියෙන්නේ ඒක තමයි. අන්න බීපු තැනක නොබී ඉන්නවා. මුලාව පිරිසක් අතරේ නොමුලාව කටයුතු කරනවා. ඒක ඔබ තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව. කියනවා මේ විදිහට මේ මුලාව මිනිස්සු අතරේ මම මුලා නැහැ. නොමුලාව කටයුතු කරනවා. ක්‍රෝධ කරන්නන් අතරේ මම ක්‍රෝධේ නැතුව කටයුතු කරනවා. මේ විදිහට තණ්හා කරන්නන් අතරේ තණ්හාව නැතුව මම කටයුතු කරනවා. මේ විදිහට කිපෙන මිනිස්සු අතරේ මම කිපෙන්නේ නැතුව කටයුතු කරනවා. අන්න අර අවදි භාවය ගැන කියන්නේ අර නොබීපු ගතිය ගැන තමයි කියන්නේ. ඉතින් ඒක වඩා ගන්න පුළුවන්. හැබැයි ඒකේ අනිත් පැත්තට බර වුණාම තමයි ඔය සාමාන්‍ය ඔය පිළිකුලක් එන්නේ. පිළිකුල එන්නේ ඒකේ එහා අන්තයට අපි ගන්නවා මේව තියෙන්න බෑ මේව වෙන්න බෑ කියලා ඒක දැඩි ලෙස අල්ලගත්තාම තමයි මේ ප්‍රශ්නේ නෑ. ඒ යන භූමියට අනුව මේ කටයුතු කරන්න ඕනේ. වවුලගේ මගුල් ගෙදර ගියා නම් ඉතින් එලිලා ඉන්න වෙනවනේ. ආයතෙන්ට ගිහිලා අයියෝ කිසිම ආසනයක් පනවලා නෑ මේ බාල්ක විතරයි තියෙන්නේ මොකද මේ කේස් එක කියලා එතන කියලා හරියන්නේ නෑ. ගිහිලා දෙන්නේ අපිනේ. ගියාට පස්සේ ඒ විදිහට ඉන්න ඕනේ. එලිලා ඉන්න ඕනේ. ඉඳලා හරි මචං එනං ගිල්ලෙන්නම් කියලා සැලියුට් එකක් ගහලා එන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ ශක්තිය ගැන තමයි කියන්නේ. එහෙම නැතුව නිකන් අර දැඩි බවක්, රළු බවක්, අර විදියට මල කන්දක වගේ ස්වභාවයක් නෙමෙයි. ඒ වෙනුවට හරිම සජීවී, හරිම ෆ්ලෙක්සිබල්, ඒ සුදුසු විදියට කටයුතු කරනවා. අර වතුර භාජනයකට දැම්මම භාජනය හැඩේ ගන්නවා. එයා කියන්නේ අයියෝ මේක මේ කැත කෝප් එකකට දැම්මේ අයි මාව. දාපංගු ලස්සන භාජනයකට කියලා එහෙම කියන්නේ නැහැ. ඒ වෙනුවට අන්න භාජනය හැඩේ ගන්නවා. ඉතින් වතුර වගේ වෙන්න කියලා ඔය නිතර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් පෙන්නුම් කරනවා. අන්න එයාගේ ස්වභාවය ඒක තමයි. එයා ලෝකී. ගිහිල්ලා එකතු වෙන්නේ නිකන් පහත් බිම් වලට. නිකන් ජනප්‍රිය නැති තැන් වලට වැඩි විදහ දක්වන්නේ නැහැ. එහෙම ලොකු නිකන් අලංකාරයක් පෙන්වන්නේ නැහැ. නමුත් අන්න සුදුසු වෙලාවහම අන්න එයා මේ පොළොව මතු පිට තියෙන හොඳම පවර් එකක් අර හොඳම බලයක් ලෝකෙ විනාශ කරන පමණට නැగిලා එන්න පුළුවන්. ජලයනොත් ලෝකෙ විනාශ වෙනවා කියලා තියෙන ඔය සූත්‍ර දේශනාවල. අන්න එතකොට ඒ විදිහ දෙයක් ගින්නෙන්, වායුවෙන්, ජලයෙන් ওই විදිහට විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් එන්නේ වගේ ඒ ශක්තිය තමයි ওই දිනු වෙලා එන්නේ. ඒ ශක්තිය අපි අර නිවැරදි විදිහට දාන්න ඕනේ. භාජනයට දැම්මට පස්සේ භාජනයේ හැඩය ගන්න වෙනවා. ඒකට විරුද්ධව සටන් කරන එකේ තේරුමක් නැහැ. ඒ නම්මශීලී බව අපි ළඟ තියෙන්න ඕනේ. දැන් අපිත් මේ පැවිදි වෙලා අන්තිමට දැන් අර සතිපාසල සින්දු හදන එකකට මාව වෙලා දැන් මට කට්ටිය සින්දු එවනවා. දැන් කට්ටිය සින්දු මීටින් තියන්න වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. මේ ඉන්ද්‍රාණව නැමෙ හැක හැක ගාලා hina වෙනවා ඇති. මොකද මේ දැන් නදීප් කියන දේ කරන්න බැරි වෙලා නේ මේ පැවිදි වෙලා. අන යම් කිසි අවශ්‍යතාවයකට අනුව කටයුතු කරනවා. සින්දු හරි කවි හරි මොනව හරි කමක් නැහැ. ඉතින් මේ මොකද්ද ප්‍රයෝජනේ? ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. මේකේ ගැටලුවක් නැහැ, ඒකේ අවුලක් නැහැ. අන්න මේ විදිහේ උත්සාහයක් තමයි දරන්න තියෙන්නේ. එහෙම නැතුව අර දැඩි ලෙස අරගෙන අර අතන ගිහිල්ලා සතිබන කියලා හරියන්නේ නැහැ. යානම් එලිලා ඉන්න ඕනේ. ඒ විදිහට කටයුතු කරලා එන්න ඕනේ. අන්න ඒ නම්මශීලී භාවය ප්‍රතිපදාවක සෑහෙන මෙරීමක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පොළොව මට්ටම් කරන්න, වටපිටාව සුද්ධ කරන්න, අර විදියට වමනේ නොකර ඉන්න, වමනේ හොදන්න, ඕවා තමයි යන වැඩ කටයුතු. නෑ එහෙම අද අවශ්‍ය නෑ. ඒ මිනිස්සුන්ගේ ස්වභාවය, ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒවා කල්ප ගණනකට වෙනස් නොවන දේවල්. ඒක නිසා මගෙත් සාමාන්‍ය ගොංකමක් තියෙනවා, මමත් හිතනවා මේ වෙනස් කරන්න පුළුවන් කියලා. ඒක බොහොම දුර්ලභයි, හරි අමාරුයි. මොකද පළවෙනිට එයා වෙනස බාරගන්න එපැයි. එයා වෙනස බාරගන්න නැතුව අපි කොච්චර දැඟලුවත් වැඩක් නැහැනේ. ඒකෙන් හින්දා ඒ බාහිරේ වෙනස් කරන්න යනවා කියන්නේ හරිම වෙහෙස දනවන දෙයක්. බොරු කියන එක බොරුව කියලා කියලාම පුරුදු වෙලා දෙනේ. ඌට සත්‍ය වචන කිව්වට ඌට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අර නිකන් අපි කියන්නේ වංක කතා, අර ට්‍රික්ස් කියලා කියන්නේ. වෙන කෙනෙක් අන්දනවා, බොරුවට වෙන වෙන කතන්දර කියනවා. ඒ වගේ ඒවා කරලා පුරුදු වෙලා තියෙන්නේ. ඒක 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 ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඒතර ඒ කෙනෙක්ට අනේ මේ බොරුවක් නේද කියලා පෙන්නන්න ගියට වැඩක් නැහැනේ. අනේ මේ 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 ඔය මාව අන්දන්න නේද හදන්නේ කියලා පෙන්නන්න ගියට වැඩක් නැහැ. මොකද එයා ඒක බහුලීගත කළා. සත්‍ය වචන කියන්නේ එයාට කැමති නැහැ. අර විදියට අවශ්‍යතාවය කියලා ඒ ගනුදෙනු කරන්න එයා කැමති නැහැ. ඒ වෙනුවට අන්න අර වංගුව තමයි ගහන්නේ. දැන් ශ්‍රී ලංකාවේ වුණත් පේනවනේ ගහන වංගු. දැන් අරගල කල්ලා කල්ලා කට්ටියට දිනුවා කියලා. අය බලනකොට ආව පටන් ගත්ත දැනමයි. මෙලින්ම අර යූටර්න් එකක් ගහලා තියෙන්නේ. මේක තමයි වැඩි. ඉතින් එතකොට මේ ඒ වගේ කට්ටියට බණ කියලා ඇති ඵලෙ මොකද්ද? ඇත්තට කියන්නේ තින අයියෝ මම අත් දෙක මුස්සලා කියනවා. අනේ මම නම් මුකුත් කියන්නේ නැහැ. කැමති විදිහක කරගෙන ඉන්න. මොකද අර බොරුම කියලා කියලා පුරුදු වෙලා, අන්දලා අන්දලම පුරුදු වෙලා, සත්‍ය වචන කියන්න අවංකව කතා කරන්න කැමති නෑ. ඒ වනේ මේ ගිහිල්ලා කිව්වා නම් මචං මට හොටු ටිකක් පියද ගන්න ලේන්සුවක් ඕන වෙලා තියෙනවා. මොකද කියන්නේ ලේන්සුවක් වෙන්න කැමතිද? ආ එතකොට අර කියයි බෑ බෑ මං ඒ හොටු වලට අකමැති, හොටු ගෑවෙනකොට මට අප්පිරියයි. අනේ නෑ කමක් නෑ කිව්වේ ඉඳා අනේ පාවිච්චි කරන්න හොටු ටික පියද ගන්න කියලා ලේන්සු උනත් කියන්න පුළුවන්. ලේන්සු ගාවට ගිහිල්ලා ඔයා තමයි මේ ලෝකේ තියෙන හොඳම රෙදි කෑල්ල, ඌට වෙඩියාගෙන රෙදි කෑල්ලක් මං කවදාවත් දැකලා නැහැ කියලා බුරු බයිලා ගහන්න ඕනේ නැහැ. තේරෙනවා ඕවා නිකන් මේ තේරෙන්නේ නැහැ කියලා හිතනවා නම් තේරෙනවා. අර නිකන් බුල්ෂිටින් කියලා කියන්නේ බුල්ෂිටින්. හොඳට තේරෙනවා. අමාරියට දවසක් තේරෙන්නේ නැහැ, දෙකක් තේරෙන්නේ නැහැ, තුනක් තේරෙන්නේ නැහැ, හතරක් තේරෙන්නේ නැහැ. හැබැයි කල් යනකොට පහුපව් වෙනකොට තේරෙනවා. ඒක නිසා අන්න කෙලින් කිව්වා නම් මේක තමයි මගේ අවශ්‍යතාවය. හොටු ටිකක් පීද ගන්න. කැමති දෙයකට ලේන්සුවක්. හරි. ආ මෙන්න. අවශ්‍යතාවය ඉෂ්ට කරගත්ත එච්චරයි. ආ කෙලින් කිව්වා. ඒකට 아무තු වටිනකමක් තියෙනවා. එහෙම නැත්නම් අරහෙට වංගුවයි මෙහෙට වංගුවයි අන්තිමට කවුද ওই වංගු ගහන්නේ කියලා බැලුවොත් එයාම තමයි කැරකිලා තියෙන්නේ. මේ වටපිටාව කරකවනවා කියලා හිතන්නේ නැහැ. තමුම්ම තමයි කැරකෙන්නේ. තමුම්ම තමයි අහුවෙන්නේ. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහේ ශක්තියක් තමයි මේ දිනු වෙලා එන්නේ. ඒකට මම දන්නේ කී දෙනෙක් විවෘතද කියලා නම්. මේක හරිම අමාරු ප්‍රශ්නයක්. ඒක නොහිතා ඉන්න තරමට හොඳයි. දැන් පාවගේ දවසල මං ගිහින් ඉඳියා මිනිස්සු වෙනස් වෙනවා කියලා. දැන් ඒ වුණාට අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. දැන් වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි මට කියන්න හිතෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වෙනස් වෙන්නේ නැහැ කියලාම කිව්වොත් ප්‍රතිපදාවකට ඉඩක් නැති වෙනවනේ. ප්‍රතිපදාවකට ඉඩක් නැති වෙනවා. එතකොට මිනිස්සු වෙනස් වෙනවා. හැබැයි බොහොම කලාතුරකින් තමයි ඒ වෙනස වෙන්නේ. කලාතුරකින් තමයි අර සාමාන්‍ය මේ ප්‍රතිපදාවකට අවශ්‍ය අපි කියන්නේ අර ගුණාංග ටිකක් තියෙන්නේ. එයා අහිංසක වෙනවා, නම්‍යශීලී වෙනවා, තමුන් මොකද්ද මේ කියන්නේ කියලා කන් යොමු කරලා බලනවා. ඔය කරණීය මෙත සූත්‍රය එහෙම තියෙන්නේ අමුතු ගුණාංග ටිකක්. අන්න ඒක නිසා ඒ වගේ ගුණාංග සහිත කෙනෙක් වෙනස් වෙනවා. මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්ත, අවංකව බැසගත්ත කෙනෙක් වෙනස් වෙනවා. නමුත් ඒක හරිම දුර්ලභ දෙයක්. දුර්ලභ දෙයක්. වෙනස් නොවෙනවා පමණට වැඩිය බරයි. නිකන් අර නිකන් ප්‍රෝග්‍රෑම් වෙලා. එතකොට යනවා නිගණ්ඨ ධර්මයට. හැබැයි මේකයි අවුල. නිගණ්ඨ ධර්ම කියන්නේ කරන්න බෑ. වෙනස් කරන්න බෑ. එහෙම ගුවොත් කර්මය කියන්නේ නියතවාදියක් දිහාවට යනවා. නමුත් වෙනසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මම කර්මවාදී, ක්‍රියාවාදී, විරියවාදී. මම කර්මයක් කියලා එකක් පනවනවා. හැබැයි මනුෂ්‍යයාට ක්‍රියාශක්තියක්, වීර ශක්තියක් තියෙනවා. එකමන් පනුවනවා. ප්‍රසන්ටේජ් එක කිව්වොත් ඉතින් කර්ම පැත්තට බර වැඩි. ඒකයි මම මේ මමත් අනිත් පැත්තට කරකෙන්නේ. ඒකයි මම වෙනස් වෙනවා කිව්වට වැඩිය වෙනස් නොවෙනවා කියන පැත්තට මම කැමතියි. 80% 90% වගේ කර්ම පැත්තට බරයි. බොඩි පොඩි ඩක් තියෙන්නේ. ඉතුරු ටික ලියවිලා ඉවරයි. ඉතුරු ටික අර ලබා උපන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ. ඉතින් ඒකින් දා එන්නේ වගේ පොඩි අවස්ථාවක් තමයි මේ අපි පහු කර කර ඉන්නේ. ඒක ගිලිලා යන දෙන්න හොඳ නැහැ. ඒක පැන්නට පස්සේ ආපහු නියතවාදියක් දිහාවට යනවා. මොකද සතෙක්ට එහෙම චොයිස් එකක් නැහැනේ. අර අපාගත සතෙක්ට එහෙම චොයිස් එකක් නැහැ. තියෙනවා චොයිස් එකක් විලාප තියන්න. විලාප තියන්න තමයි චොයිස් එක තියෙන්නේ. ඒ ආරෙන්න වෙන චොයිස් එකක් නැහැ. එතකොට අර 10% වගේ පොඩි විවරයක් කියලා කියන්නත් පුළුවන්. සමහර විට ඕක වෙන්නේ ඇති අර කන කැස් බෑවා විය සිදුරින් අහස දකින්නවා වගේ කියලා කියන්නේ ඕක වෙන්න පුළුවන්. පොඩි විවරයයි තියෙන්නේ. ලොකු එහෙම නිකන් මහ ලොකු දොරක් ජනේලයක් ඇරලා කියලා හිතන්න එපා. නෑ පොඩි විවරයක් තියෙන්නේ. ඒ ඉඩකඩ බොහොම අඩුයි. ඕක හොඳටම හොයන්න පුළුවන් ප්‍රතිපදාවට බැසගෙන අවුරුදු 2-3ක් ගියාට පස්සේ මේ මිනිස්සයා හම්බෙලා බලන්න. දැන් මේ සූස්ති කතා කියන්නේ මේ සතියක් දෙකක් කරපු කට්ටියනේ. එහෙම නැතුව නිකන් අවුරුද්දකට පස්සේ අහලා බලන්න දැන් කොහොමද බඩු කියලා. අන්න එතකොට හොයා ගන්න පුළුවන් අර 90-10 වගේ තිබුණ එක කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට අපි හිතනවා මේ රටේ මෙච්චර මේ බංකොලොත් වෙලා තියෙනවා. මෙච්චර මේ ආදීනෝ පේනවා. මේවා දැක්කාම මිනිස්සු තව තව මේ සාසන ප්‍රතිපදාවකට යොමු වෙයි කියලා. මොන පිස්සුද ඒකේ අනිත් පැත්ත වෙන්නේ? ඉන්නේ උණු සිවුරු ඇරලා යන කේස් එකක් තියෙන්නේ. මොකද අර තියෙන කැලස් බලේ තමයි ඉතින් මිනිස්සු එන ඇවිල්ලා මේ පිරිලේ ඉන්න බෑ. නෑ අමාරුවෙන් ගෙන්නගත් එකක් තින්නේ නෑ. තතිය දෙක ඌ යනවා යන්න. ගෙදර ගියා සැපයි, කන්න නැති වුණා සැපයි, ලුණුයි බතුයි කාලා ඉඳියා සැපයි, මේ කෙරුවාවට වැඩිය කියලා යනවා යන්න. ඉතින් ඒක නිසා එක්තරා විදිහක අධෛර්යමත් වෙන වචනයක් වෙන්නත් පුළුවන්. නමුත් අපි දන්නේ නෑ මේ 90-10 කියන එක ලියවිච්ච ගතියක් තියෙනවා. ඉතින් එදිලා බලන්න මං කොහොම කොපමණකට ලියවිලා තියෙනවද කියලා. මම කිව්වොත් ලියලවිලා ඉවරයි කියලා, එතකොට ප්‍රතිපදාවකට ඉඩක් නැති වෙනවා. එතකොට කර්මයේ නියතවාදියක් දිහාවට තමයි යන්නේ. ඒක වැරදි දිට්ටියක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක නිසා යෙදිලා බලන්න. ඔක පොඩ්ඩක් හූර්ලා බලන්න විතරයි තියෙන්නේ. හූර්ලා බැලුවම තේරෙනවා අපට සිරි ප්‍රථම තෑග්ග ඇදිලා තියෙනවා. නැත්නම් අර සැනසිලි තෑග්ග ටිකට් එකක් ගන්න පුළුවන් ආපහු. තව ටිකට් එකක් ගන්න පුළුවන්, කෑෂ් කරන්න බෑ. එහෙම නැත්නම් තෑග්ගක් නැත. ඒ හුරලා බලන්න කරන ආරාධනාවක් තමයි තියෙන්නේ. හුරලා බැලුවට පස්සේ ඉතින් දෙයක් නැහැ. ඇදිලා නම් ඇදිලා, නැත්තම් නැහැ කියලා හිතෙන් ඉතා හදා ගන්න පුළුවන්. ඉතින් හීරීමක් ලේසි නැහැනේ. ඒකටත් කාලයක් යෙදෙන්න ඕනේ. නිකන් අර කාසියකින් ස්විප් එකක් හුරනවා වගේ කරන්න බෑ වැඩේ. ඉතින් ඒක නිසා එහෙම හුරලා බලන්න කියන ආරාධනාවක් තියෙන්නේ. මම දන්නේ නැහැ නදීප්ට මේක ඇහුණාම නිකන් අධෛර්යමත් වෙන ස්වභාවයකින්ද ඇහෙන්නේ කියලා.
නෑ ස්වාමීන් වහන්සේ, බොහෝත්ම මේ ඒක ධෛර්ය වැඩි වෙන එක තමයි. මොකද ස්වාමීන් වහන්සේ, ඒ ප්‍රැක්ටිස් එකම තමයි උපකාර වෙන්නේ. ඒක අපි පරයන්කේදී හෝ සක්මනේදී අපිට ඔය අත්දැකීම් ඔක්කොම ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අර ඒ ප්‍රතිපදාවට බැහැගත්ත නිසාම අර චුට්ට දුරස් වීම, අර එක තැනක කන්සන්ට්‍රේට් වෙලා වගේ අපිට ටෙස්ට් කරන්න එනවා. ඉතින් ඒ ආපු අත්දැකීමක් තමයි මම ඒක තමයි ඉතින් බොහොමත්ම සන්තෝෂ වෙනවා. ඒකේ ස්වාමීන් වහන්සේ තවත් හොඳ විදිහ තමයි අපි අර දැන් කොවිඩ් හින්දා ගෙදරටම ගොඩක් වෙලා ඉඳලා සෑහෙන කාලයක් අර එළියට බැහැලා අපිට බලන්න චාන්ස් එකක් ආව වගේ දෙයක් නේ ස්වාමීන් වහන්සේ. දැන් දන්නේ නැහනේ, දැන් එළියට යනකම් මොකද්ද මේ කරපු දේ, මොකද්ද වෙලා තියෙන්නේ කියලා වෙනසක් පේන්නේ නැහනේ. දැන් අතනට ගිහිල්ලා ඒ එන්වයරන්මන්ට් එකේ ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ මේ මෙන්න යනවා මෙන්න එනවා. ඔන්න දැන් හිත වික්ෂිප්ත වුණා, ඔන්න දැන් රාග සිතවිල්ල සිත ඒ ගතියකට ගියා, සතුටක් ආව, දුකක් ආව, වෛර ඔය ඔක්කොම අර එක මොහොතක වගේ නිකන් අපිට ටෙස්ට් කරන්න chance එකක් හම්බුණා. ඉතින් ඒකට සන්තෝෂ වෙනවා ස්වාමීන් වහන්සේ. අධර්මවත් උන්නේ
නැහැ. හොඳයි.
නාමන්තට පුළුවන් දැන්.
බොහොම බොහොම සුති පද්මනන්ද ස්වාමීනාසිකින් අවසරයි. ඔය මේ මේ කතාවේදී නදීප් එක්ක ඒ කරපු කතාවේදී මටත් එකක් තේරුණා. මේ මමත් ඔය පාටි වල ගියාම යාළු මගේ වටේ තිනගෙන බොනවා මධ්‍යසාර. නමුත් එතකොට මම හිතනවා දැන් මේ අය මේ දේ මේ වෙලාවේ කරාට ඒගොල්ලන්ගේ සිල්පද පහෙන් එකයිනේ උතන දිබින්නේ, ඒ වෙලාවේ දේ අය ඉතුරු සිල්පද හතර ආරක්ෂා කරගෙන ඉන්නේ කියලා මම ඒ ගැන ඒ අර බිඳෙන එක ගැනට වඩා ආරක්ෂා වෙන හතර ගැන මේ සතිමත් වෙනවා. එතකොට මට මේ ඒ ඒ තත්ත්වෙදි කිසිම මේ අපහසුතාවයක් මට ඇති වෙන්නේ නැහැ, මම මේ බුණා යතරින් ඉන්නේ කියලා එහෙම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක එකක්. අනිත් එක සොයනාස දැන් ඔය සිතට දැන් විශේෂම ලංකාවේ සිද්ධ වෙන දේශපාලන පෙරලි සමග හිතර කිසියම් දේශයක් හෝ ඇති වුණොත් එහෙම ඒ සම්බන්ධ සිතිවිලි මාලාවක් ගලාගෙන එනකොට ඒ ගැන සතියෙන් බලනකොට හිස්තැනක් පේනවා. ඒ කියන්නේ සිතිවිලි අතර හිස්තැන, ඊට පස්සේ සිතිවිලි තියෙන මේ ඇති වෙන එකට සාපේක්ෂව ඊට වඩා ලොකුට හිස්තැන පේන නිසා අර ඒ සිතිවිලි ඒ දේශය හරි ඒ වගේ සිතිවිලි වල එන මේ අර කොහොල්ලෑ වගේ ඇලෙන ගතියක් ඉස්සර තිබ්බා, ඒක දැන් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිතිවිල්ල කාවත් එච්චර දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඒක ඔස්සේ දුවන්න යෙදෙන්නේ නැහැ. අර බලාගෙන ඉන්නකොට හිස්තැනක් පේනවා සිතිවිල්ලක් පේනවා කියන කාරණා දෙක එකට ගත්තම මට හිතෙන්නේ මේ සිතුවිලි අතර තියෙන ලින්කේජස් ගොඩක් මේ බ්‍රේක් ඩවුන් වෙලා සිතුවිලි එකින් එක වෙනස් වෙලා වෙන් වෙලා වගේ පේන්න ගන්න එක නිසා හිතට ලොකු ආයාස රහිත බවක් පහසු බවක් දැනෙන්න පටන් ගන්නවා. දැන් එන ප්‍රවෘත්ති දැන් සාමාන්‍යයෙන් දෙන උපදේශයක්නේ ඒ වගේ ප්‍රවෘත්ති එන ඒවෙන් අයින් වෙලා ඉන්න, ඒක බලන්න එපා, ඒක කියවන්න එපා කියන එකත් ඒක සාර්ථක උපදේශයක්. දැන් මට නම් ඒක කරන්න බැහැ තාම, මට ඒක බැලෙනවා කියවෙනවා. නමුත් ඒ දේවල් දකිද්දිත් දැනෙද්දිත් මට තියෙන ලොකු මේ සවි ශක්තිය තමයි මේ ඒ අතර අර හිස්තන පෙනීම නිසා ඒවෙන් මනසට එන බලපෑම අඩු මට්ටමක තියාගෙන ඒ සම්බන්ධව කතා බහ කරන්න පුළුවන්. ඒ වගේ එකක් දැන් මට නම් සින්දු කියන්න බැහැ. නමුත් සින්දු කිව්වොත් ඉතින් එච්චර තමයි. ඒක එහෙනම් ලොකු කලකිරීමක් නැතුව සින්දු කියා ගන්න පුළුවන් කියන්න හැකියාව තිබුණා. නමුත් හැකියාවක් නම් නැහැ. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මම එක කාලයක් හිටිය පොලිටික්ස් කියන කතා කරන්නේ නැතුව ඉන්නවා කියලා ප්‍රතිපත්තියක් හදාගෙන පස්සේ දැන් ඒකත් වෙනස් කරලා අවශ්‍යලාට කතාත් කරනවා. ඒත් වාදත් කරනවා. මේ ඒත් හිතර ලොකු කේන්තියක් එන්නේ නැතුව ඒ කතා කරන අයත් එක්කත් ලොකු කේන්තියක් ගන්න නැතුව තරහ වෙන්නෙත් නැතුව ඒක කරලා ඉවර කරන්නත් පුළුවන්. සමහරවිට අනිත් අයට ටිකක් අමාරුයි මම කියද්දි ඒත් ඒ අයට ගෙත් හිත අඩුවෙම රිදෙන ඉදිරි කියාගන්නත් කියන දේ කියන්නත් පුළුවන්. ඉතින් හේම දෙයක් මේ ප්‍රතිපදාව නිසා මේ විශේෂ රැකවරණයක් මේ මානසික සැලසෙනවා. ඒ නිසා මෙන්ටල් ෆිට්නස් මෙන්ටල් හෙල්ත් කියන කාරණා දෙකටම මේ සතිය උපකාර වෙනවා කියන එක මේ වගේ අත්දැකීමකින් කියන්න පුළුවන් ස්වාමීනාස. ප්‍රකාශයක් ඉදිරියේ ඉදිරිපත් කරන ස්වාමීනාස එහෙම විශේෂ ගැටලුවක් නෑ ඔතනදී මට. ප්‍රකාශයක් ඉදිරියේ ඉදිරිපත් කරන බොහොම පිං අවසරයි.
ඔය එක තමයි මේ විදිහට යෙදිලා යෙදිලා බලනකොට මේ විභවය අපිට අඳුන ගන්න පුළුවන් ඇත්තටම. ඒක තම තමන් යෙදිලා බලන්න ඕනේ. මේ වගේ අවස්ථාවල මම කොහොමද කටයුතු කරන්නේ? සිහිය පෙරට කොට තියාගෙන, සිහිය ඉදිරින් තියාගෙන මට මේ විදිහේ දෙයක් ගනුදෙනුවක් කරන්න පුළුවන්ද කියලා. ඒතර සාමාන්‍යයෙන් කෙනෙක්ගේ කතා බහ කරනකොට අර තමන්ගේ අවශ්‍ය දෙයක් කියනවා, හිත රිදවන්න නැතුව කියන ඒ බැලන්ස් එක කියන්නේ ඉතින් අමාරු ශිල්පයක්. ඒක වටින ශිල්පයක් එක්තරා විදිහක. මේ සාමාන්‍යයෙන් මට එහෙම තියෙන අවුල තමයි මම යනවා අනිත් අන්තයට. මට සාමාන්‍යයෙන් නිකන් කියවෙනවා බුස් කරලා කියවෙනවා. කියවුණාට පස්සේ ඉතරි දෙනවා. ඊට පස්සේ ඇවිල්ලා කියනවා මේ කිව්වා එහෙම කිව්වානේ. ඉතරි දුනා කියලා. ඉතින් කේන්ද්‍රීත් ගෑවෙනවා සමහර වෙලාවට. ඉතින් මොකද කරන්නේ අර ටිකක් තියෙනනේ බ්‍රේක් අහන්න නැති ගතියක් තියෙනවා දැන්. ඉස්සර නම් හොඳට බ්‍රේක් තියුණාප්පා මේ ඒ වුණාට දැන් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා. මේ පැවිතත් එක්ක ආපු ලෙඩක් මං හිතන්නේ ඒක නම්. ඉතින් කොහොම හරි වේවා. අන්න ඉතින් ඒ වෙලාවට සාමාන්‍ය ගිහි ජීවිතයක් ගිහි සමාජයක් එක ඇසුරු කරනකොට ඒක වටින ශිල්පයක් කියලා කියන්න පුළුවන්. මොකද පැවිද්දොන්ට ඉතින් ඔය නිකන් කට්ටිය ඉතින් එන්නේ නැහනේ, තග දාගෙන එන්නේ නැහනේ සාමාන්‍යයෙන් වැරදිලා මිසක් එහෙම ආවුත් මිසක් එන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඉතින් පොඩි ආරක්ෂාවකුත් තියෙනවා. නැත්තම් ඕවා කියලා මෙල ගුටි කාලා තමයි ඉන්න වෙන්නේ. ඒකින්ද අන්න ඒ දෙකුත් තියෙනවා ඉතින්. ඒකින්ද සාමාන්‍ය ගිහි ජීවිතයකට වටින ශිල්පයක් ඒ විදිහ දෙයක්. වැඩිය ඔන්න රාජිකාටන් මොනාරේ කියලා මේ දවසල රෙඩ් ලයිට් එකක් දාගෙන ඉන්නේ මගේ දිහාවට. වහන්සේ මේ මගේ මොකද්ද ඉතරි දෙව්වැ මට බැන්නයි කියලා ඔන්න රෙඩ් ලයිට් දාගෙන ඉන්නවා. ඔයා ගන්නත් නෑ මේ දවසල. සමහර එලාට පොඩ්ඩක් ඇම්බ වෙනවා ආපහු රෙඩ් වෙනවා. රෙඩ් ලයිට් එක තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් පොඩ ඉවසගෙන ඉන්න වෙනවා. අන්න පොඩ ඇම්බ ලයිට් එකක් අත්තුනහම යන්න පුළුවන් වෙයි එහා පැත්තට. නැත්තම් අමාරුයි. ඒක තමයි වැඩේ. ඉතින් පොඩ්ඩ ඉතින් හාමුදුරුවන්ගේ කටේ බ්‍රේක් නෑන. එතට පස්සයම් මතු වෙනවා. පස්සයම් මතු වෙනවා. ඉතින් ඔහොම ඒවා වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද නාමන්තර වගේ වටින ශිල්පයක්. මොකද ගිහි සමාජයකනේ කටයුතු කරන්නේ. අපිට නම් ඉතින් මේ සිවුර ඉඳ බේරලා ඉඳිය හැකි. මැඩිය මුකුත් කට්ටිය එන්නේ නෑ, ඇඟට එන්නේ නෑ. ඉතින් දැක්කහම පොඩ්ඩක් මේ ඒට මේට බලලා කට්ටිය මාරු වෙලා යනවා. මුලින් හිතන්නේ අනේ මේ 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 නිකන් ගෞරවයකට වගේ කියලා. එහෙමමත් නෑ, නිකන් මගාරින ගතියක් තියෙන්නේ. ගෞරවයක් කියලත් එහෙමට වැඩි තියෙන්නේ, නිකන් අර දැක්කහම නිකන් මුස්පේන්තු ගතියක් වගේ. ඒම අදහසක් තමයි වැඩි දෙනෙක්ගේ තියෙන්නේ. අනේ ඔබ වහන්සේ ඉක්මනට වඩින්න, මේ පිරිස අතරින් ඉඩ දෙන්න ඔය හාමුදුරන්ට යන්න කියලා යවනවා. මොකද නිකන් අර මුස්පේන්තු ගතියක්, නිකන් අර දැක්කහම නිකන් මේ ජීවිතයකට, ගිහි ජීවිතයකට ජයක් නෑ. සොහොන් සලකුණු තමයි පේන්නේ. ඊට පස්සේ ගඳ ගහන සිවුරකුත් ඇඳගෙන ඉතින් මේ නාමුදුරන් ඉක්මනට ඉඩ දීලා අන්න යවන්න පුළුවන් නම් මොකක් හරි පාවඩයක් කරලා හරි කමන්නේ ෂෝටස් පාත් එකකින් යවන්න කියලා කියනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ආරක්ෂාව තියෙනවා. හැබැයි ගිහි ජීවිතයකදී ඒක නැහැ. ඒකින් දා අන්න කතා බහ කරනකොට පමණ දැනගෙන පරිස්සමින් කතා කරන එක වටිනවා. ඒ ශිල්පේ වටිනවා. ඉතින් මම නම් කියන්නේ ඕක යෙදිලා ඉදිලම ලැබෙන දෙයක්. මොකද අර මුල් කාලේදී අපි හිතනවා මේ විදියට කරගෙන කරගෙන යනවානේ. ඊට පස්සේ කාලෙත් එක්ක අපිට මේ පොටෙන්ෂල් එක නිවැරදිව අඳුන ගන්න පුළුවන් මොකක් හරි වැඩකට බැස්සහම මේ ප්‍රතිපදාව යෙදිලා ගත කරනකොට තමයි. දැන් උදාහරණයක් විදියට මම ගත්තොත් අන්න මේ 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 කට්ටියට කියලා දෙන්න ගිහිල්ලා මේ විදියට කමඨාන් සුද්ධ කරන්න ගිහිල්ලා මේ විදියට බණ කියන්න ගිහිල්ලා අන්න ඒකෙන් ලැබිච්ච අනුග්‍රහය කියන්න බැරි තරම්. මොකද හේතුව මගේ කමඨහන තමයි වැඩියම සුද්ධ වෙන්නේ. මටම තමයි මම භවන කියන්නේ වැඩි හරියට. කට්ටිය හිතනවා අයියෝ මට බණ කිව්වා බැන්නා කියලා එහෙම හිතනවනේ. නෑ වැඩි හරියක් නිකන් මේ මේ මටම තමයි බැනගෙන තියෙන්නේ. මටම තමයි මේ බණ කියලා තියෙන්නේ. අන්න එතකොට හරිම පහසුයි. නැත්නම් අනිත් කට්ටියට බණ කියන්නේ ගියාම හරි අමාරු වෙන. ඊට පස්සේ බණ ඇහුවද පස්සමතු වෙනවා. බණ අහලා බල පිණිපැද්දද කියලා පස්සමතු වෙනවා. ඒ ඕනේ මමකුත් ඕනේ නෑ. අන්න මම මටම කියා ගන්නවා. ඒ කිව්වත් හැදෙන්නේ නෑ. ඒක වෙනම කතාවක්. කොහොම නමුත් අන්න ඒ ඒ අවස්ථාවෙන් ලැබෙන ඒ කියන්නේ සුද්ධිය ඒ කෙනෙක්ට පැහැදිලි කරලා දීලා කෙනෙක්ට කියලා දීලා ලබන දැනුම ආයි කියලා නිම කරන්න බැරි තරම් හොඳටම කමටහන් සුද්ධ වෙන්නේ කියන එක්කෙනාගේ. ඉතින් ඒක නිසා නාමන්තල වුණත් ඉතින් ඒවා මේවා බහැලා ඉන්නවනේ. උතර බහැලා ඉන්නකොට අන්න කෙනෙක්ට කියලා දුන්නොත් කොයි විදියටද කෙනෙක්ට මේක අඳුනලා දුන්නොත් කොයි විදියද කියලා බැලුවොත් අන්න අමුතුම පොටෙන්ෂල් එකක්. අපි හිතනවා මේ අතක් පිට අතක් තියාගෙන ඉන්න ඕනේ කියලා. නෑ එහෙම එකක් නෑ. වැඩේට බැසගත්තට පස්සේ ඒ අතපය දිගහැරලා වැඩ කරන හොඳට. දැන් ඔය සාරිපුත්තු ස්වාමීන් වහන්සේම ආයි කරන්න තියෙන උපරිමෙන් කළා තියෙනවා. කැලේට වෙලා භාවනා කරගෙන ඉඳ එහෙම ඉඳලා නෑ. මුළු වැඩ ඔක්කොම ඔයලා බලලා මේ විදිහට කරනවා. ඊටසේ බුදුරජාණන් වහන්සේ කියන මගේ සේනාධිපතියා සාරිපුත්ත මම මේ කරකෝපු ධර්ම චක්‍රය යා තමයි පෙරලන්නේ කියලා කියනවා. අර එහෙම පැත්තකට වෙලා ඉඳපු ස්වාමීන් වහන්සේලාත් ඉඳලා තියෙනවා. නමුත් මේ ශාසනේ පැවැත්ම තීරණය වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට අන්න අර වගේ වැඩට බහැපු. ඒකත් අර තමුන් ප්‍රතිපදාව කරගෙන කරගන්න ගමන් බහැපු කට්ටිය. එහෙම නැතුණිය නොකර බහැලා වැඩකුත් නැහැ. දැන් ඔය කවුද අපේ කොණ්ඩාඤ්ඤ ස්වාමීන් වහන්සේම බොහොම විවේකයෙන් කැලේකට වෙලා අවුරුදු 12ක් ඇත්තුන්ගෙන් උපස්ථාන කරගෙන ගතකතරා කියලා තමයි තියෙන්නේ. නමුත් අන්න බහැලා වැඩ කරපු කට්ටියත් ඉඳලා තියෙනවා. ඒකට ඒකෙදි පරීක්ෂාවක් වෙනවා. කඩල යනවා වගේ නම් ඉතින් ආපහු රිවර්ස් ගියර් එකේ තමයි යන්න වෙන්නේ. නමුත් අන්න තමුන්ට ශක්තියක් තියෙනවා, පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා තේරෙනවා නම් ඒකට බහැලා වැඩ කරන්න පුළුවන්. එහෙම කෙනෙක්ට කියලා දෙනකොට, තව කෙනෙක්ට මේක සඳහා අනුග්‍රහයක් කරනකොට, ඒ වගේ වෙලාවකදී කොච්චර ඒ විභවයක් මතුවෙලා එනවද කියන එක අපිට තේරෙන්නේ නැති තරම්. සාමාන්‍ය දැන් මේ වගේ මේ කොච්චරක් කළාද, මේ 100ක් කළා. ඒතර දැන් යන්නේ නිකන් කවුන්ට්ස් නැහැනේ. දැන් යනකොට මුල් දවස්වල ඔන්න පළවෙනි බණ, අම්මෝ යන්තම් කියාගත්තා, ඔන්න දෙවෙනි බණ, අම්මෝ ඒකත් ඉවරයි, ඕමනේ පටන් ගන්න. දැන් එහෙම කවුන්ට්ස් නැහැ. දැන් 100ක් ගියාද 200ක් ගියාද කියලා දන්නේත් නැහැ. සංවිධායක පිරිසත් මුල් දවස්වල අර ෆෝම් හදනවා, මේ ෆෝම් හදනවා, එහෙම නිගියේ. නමුත් දැන් එච්චර ගානක් නැහැ. දැන් යන්නේ තොග බිස්නස් යන්නේ. එතකොට ඒකට කොච්චර නම් ජව කවල 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 කොච්චර මිනිස් පැය ගාණක් වැය වෙලාද ඉතෝ ගාන්ට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක තමයි වැඩේ. එතකොට අන්න අර අපි මේ විදිහට කෙනෙක්ට මේක බෙදලා දෙනකොට කෙනෙක්ට මේ මාර්ගේ එන්න පහසුවක් තනවනකොට ඒ වගේ වෙලාවක අන්න බලන්න පුළුවන් ඒ කොච්චර නම් ඒ පොටෙන්ෂල් එකක්ද අපි ඇති කරන්න කියලා. කියන්න බෑ එහෙම කෙනෙක් තමුන්ගේ ජීවිත පරිවර්තනයකට යන්න පුළුවන්. එම අවස්ථාවක් ඒ වගේ කෙනෙක්ට තියෙනවා. ඉතින් ඒක නිසා අනේ ඒ වගේ වැඩකේදීලා අපිට මේක ඉතුරු ටික පරීක්ෂා කරන්න ඒ විදිහට තමයි. ඕකයි කියන්නේ අර කැලේ ඉඳපු මුනිවරෙක් මාළු මාකට් එකට යනවා. යන්නේ මොකද? අන්න අර මේ මම ළඟා කරගත්ත දේ සත්‍යයිද කියලා පරීක්ෂාවකට තමයි යන්නේ. මාළු මාකට් එකට ගියාම ඇවිස්සෙනවා නම් ඉතින් කැලේ ඉඳලා ළඟා කරගෙන තියෙන බොරුවන්නේ. අනේ ඒ උරගෑම තමයි තියෙන්නේ. එතකොට තේරෙනවා නම් කඩල යනවා ගාලා මේ විසි වෙලා යනවා කියලා. එහෙනම් ආපහු රිවර්ස් ගියර් එකට දාගෙන පස්සට යන්න වෙනවා ටිකක්. ආපහු ඉස්සරහට එනවා. ආපහු කරනවා. ඔන්නෝම කර කර යනකොට අමුතු පොටෙන්ෂල් එකක් වර්ධනය වෙනවා. ඒක බාහිර සාසනයකටත් හොඳයි. ඒ වටපිටාවේ කට්ටියටත් හොඳයි. තමුන්ට තමයි හැබැයි ලොකුම පහසුව වටිනාකම ලැබෙන්නේ.
එහෙමයි සොයනන්සේ, පහසුව කියන එක හොඳටම අත්දකින්න පුළුවන්. ඒක කෙලින්ම ඉරක් ඇඳලා වගේ කියන්නත් පුළුවන්. මේ ඒ කියන්නේ සතිමත් වීමේ ක්‍රමවේදයක් අනුගමනය කරපු නිසා පහසුවක් ඇති වුණා කියලා. ඊට පස්සේ දැන් අපි හිතමු අනිත් අපි මේ ජීවිත කාලේ ඉගෙන ගත්ත සියලු ශිල්ප වලින් ආව මානසික රැකවරණය ගත්තම මේකෙන් ආව මානසික රැකවරණය ගත්තම මේකෙන් ආව රැකවරණයත් එක්ක අනිත් ඒවා ආව රැකවරණය මේ කම්පෙයා කරන්නත් බැරි තරමට මේ ක්‍රමයෙන් ආව රැකවරණය ඉතා මේ අධිකයි. මොකද අනිත් ඒවා කොච්චර ඉගෙන ගත්තත් අර මනස කියන තැනට ඒවා ඍජු ඇප්ලයි වෙන්නේ නැහැ නේ. අපි ගණිතය ඉගෙන ගත්තත් කලාව ගැන නම් මම දන්නේ නැහැ. මේ නමුත් ගණිතය හෝ වෙන ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තට ඒව අපි බාහිරවනේ මේ යෙදෙන්නේ. නමුත් අර මනස ඇතුලේ වෙන ක්‍රියාදාමය නිරීක්ෂණය කරලා එන ඒ ශක්තිය මේ අමුතුම දෙයක්. ඒක ඒක මේ මට තේරෙන්නේ නැහැ. ඒකට කළ යුතු සත්කාරයේ වාචිකව කොහොමද වචනවලට හරවලා කියන්නේ කියලා කියන්න තේරෙන්නේ නැහැ. නමුත් අර විශේෂව තේරෙනවා තව දෙයක්. අර සයින්න්ස් කිව්ව එකකුත් නැවත මේ සිහිපත් කරන්න කැමතියි. අර මරණ මංචකයක් ආව වෙලාවක මේක කරන්න බැහැ කියලා මටත් ඔය ඉස්සර වෙලා තියෙනවා. දැන් අපි එක වෙලාවක 2003 අවුරුද්දේ එක වෙලාවක හිටියා බෝඩිමක හිටියා රාගම වැඩකට ගිහිල්ලා. එතන කෙලින්ම ගේ වැටළුවා මේ තුවක්කුවක් තියෙන ඒ ගමේ හිටපු චණ්ඩියෙක් කෙනෙක් තුවක්කුවක් අරගෙන කොහොම හරි ඒ ගේ වැටළුවා අපි හිටියේ කුලීගේ කැනෙක්ස් එක. එතන අපි ඉන්න ගේ වටේට තුවක්කුව තියාගෙන ඇවිල්ලා දොරට තට්ටු කරලා දොර අරින්න කියලා බලපෑම් කරා. අපි ඉතින් වෙඩි තිබ්බොත් බිත්ති වලට කව වෙන විදිහට බිත්ති හතරක් අපි හතර දිනක් හිටියා ඒ වෙලාවේ බෝඩිම ඇතුලේ. බිත්ති හතර ඇතුළට වෙලා හිටියා. දැන් මේ වෙලාවේ තේරුණා දැන් මේගොල්ලෝ ඇතුළට આવොත් මේගොල්ලොන්ට 100ක් නෑ මරන්න පුළුවන්. අපිට ගහ ගන්නත් බෑ තුවක්කුව තියෙද්දි රිස්ක් එක වැඩි. ඉතින් මම හිතුවා දැන් මැරෙන්න පුළුවන් මෙතන කියලා හිතුණා. එතකොට තේරෙනවා මේ අර හිත හරියට ලොකු චකිතයකට බයකට එනවා මේ මරණාසන්න වෙලාවකදී. එතනදී කිසි දෙයක් දිනු කරන්න බැහැ. සමහරු හිතනවා සමහරට කරවපින් ඒ වෙලාවේදී ඒකාන්තව මතක් කරන්න පුළුවන් ඒ කියලා. ඒ එහෙම එකක් සාමාන්‍ය ශාස්ත්‍රීය බුද්ධාගමේ තියෙනවානේ. නමුත් එතනදී තේරෙනවා එහෙම එක පාට ඒ වගේ තැනකදී එහෙම එක පාරට ඒ වගේ දේවල් මතක් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ දැන් තේරෙනවා දැන් ඒ වගේ තත්ත්වයක් ආවොත් අර හිතේ නිකන් ඇතුලේ නිකන් අමුතු නිකන් යකඩයක් තැම්පත් කරා වගේ මේ සතිය කියන එක ආරක්ෂිත තියෙන අර බාහිරයෙන් එන මරණීය බය වුණත් එක්ක හැප්පෙන්න පුළුවන් ප්‍රබල විභවයක් ඇතුලේ තියෙනවා කියන එක දැන් තේරුම් යනවා. මොකද දැන් ටිකක් ගැඹුරින් යන ප්‍රශ්නයක් වුණත් ආවම ඒ හයිය බව හිතේ කොනක තියෙනවා. ඉතින් සතිය දිනු කරන කෙනාට ඒක අර මරණය හරහා යෑමේදී පහුරක් වගේ පාවිච්චි වෙනවා. හිතේ අකුසල් ඇති වෙන්නේ නැතු එතන කුසල් සිත් සහිතව මේ ජීවිතයෙන් මේ නික්ම යාමේ ශක්තියකුත් එතන තියෙනවා. ඉතින් ඒක නිසා මම විශේෂව කැමතියි. මොකද මරණ මංචකයක තර වගේ ටිකක් මරණ ඉදිරියට ගිය අවස්ථාව මට තිබුණ නිසා තව එක වෙලාවක් තිබ්බ බස් එකක් ඩ්‍රයිව් කරා. මට අඩි අඟල් 6ක් විතර ඈතින් ලොකු සිටි බස් එකක් බස් එකෙන් බැස්ස. මට හොඳටම විශ්වාසයි ඩ්‍රයිවර් දැක්කේ නැහැ මම එතන ඉන්නවා කියලා. මම හිතුවා යට වුණා නම් කෙලින්ම බස් එකේ ඉස්සරහා පැත්තේ වම් පැත්තේ රෝදෙනම ආව යට වෙනවා හැප්පුණා. ඉතින් ඒක වුණා එක පාරක්. තව පාරක් යන කෝච්චිය නගින්න ගිහිල්ලා මේ අත හොඳට ඇඹරිලා බොහොම අමාරුවෙන් කෝච්චියෙන් නැගගත්තා. මම හිතුවා නගින්න පුළුවන් පහසුවෙන් කියලා රාගමදී. ඒ මම අත තියලා නගිනකොට අහසේ කකුල් දෙක අහසේ තියෙනකොට මම දැනගත්තා මට පාලනයක් නැහැ, මගේ ඇඟ දැන් කැරකෙන්නේ යන්නේ කියලා. අතට ඒ ක්ෂණිකව අතට හයිය අරගෙන අර කකුල හරියට තියලා කෝච්චියෙන් නැගත්තා. නැත්තම් අර පටු ඉඩසට ගිහිල්ලා මට ලොකු අනතුරක් වෙන්න තිබේ. ඉතින් ඒ වගේ මරණ මංචක ඉස්සරහට ඇවිල්ලා ආව නිසා මට තේරෙනවා මේ සතිය වගේ එක දිනු කරපුවාම ආපහුක ඇත්තට එන වෙලාවට හරියටම කරගෙන යන වෙලාවට මම ආරක්ෂිතයි කියලා. ඒකත් ඉතින් මේ විදිහට ප්‍රකාශ කරන්න හිතන සයින්ස් ඔබගේ වහන්සේගේ පිළිතුරු සම්පූර්ණයෙන්ම අනුමුදන් වෙනවා. සාදු සාදු සාදු.
හොඳයි, සාදු සාදු
සාදු සාදු සාදු. ඔබ වහන්සේට බොහොම පින්. මං හිතන්නේ වෙන කාටවත් යමක් ඉදිරිපත් කරන්න නෑ වගේ. මං නදී ආරාධනා කරන පුණ්‍යානුමෝදනාව ස්වාමීන් වහන්සේලාට වන්දනා කිරීමට.
බොහොමත්ම පින් පත්මනන්දා. අවසරයි ස්වාමීන් වහන්ස, අද දිනෙත් අපි සිරිදනම සූදානම් වෙන්නේ පුණ්‍යානුමෝදනා සිදු කිරීමටයි. අද දිනේ අප සිළු දෙනාම ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සහ ප්‍රතිපදාවක යෙදිලා යම් සීලක් රැකලා අප්‍රමාණ කුසල් ප්‍රමාණයක් රැස් කරගත්තා. එම කුසල් අද දින අපේ වැඩසටහන සම්බන්ධ වූ ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය ධම්ම සරණ ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමු. ඒ වගේම මේ වැඩසටහනට අපිට මුලින්ම අනුග්‍රහ දැක් වූ ගෞරවනීය ලොකු වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. නිසරණවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් වැඩ සිටියා වූ සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. එවාගේම මේ කටු සඳහා අපට අනුග්‍රහ දක්වන ඒ සියලුම නොපෙනෙන සත්පුරුෂ මණ්ඩල දෙවියන් ඇතුළු සියලුම සත්පුරුෂ මණ්ඩල මේ පින් අනුමෝදන් වේවා. අපගේ මියගිය ඥාතීන් ඇතුළු පින් බලාපොරොත්තු වන සියලුම සත්වයෝ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පිරීමේදී අනුග්‍රහ දැක් වූ සියලුම සත්වයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. අපි දෙවියන්ට දිවෙන් ඇතුළු සියලුම සත්වයන්ට මේ පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තුසාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තුදේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තුමන් පරන්ති. මලගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරilla සිටිනවා.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස කමාමි බන්තේ. තතියම්පි ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වඩන්ති ආයවන්නෝ සුකම් බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්ධං පස්සේ තුන් වන්දි තුන් වරං. සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සුඛී හොන්තු. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.